नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। පින්වත්නි, අපි මේ චතුරාර්ය සත්‍ය ගැන කතා කීපයක් කරලා තිනවා. අද විශේෂයෙන්ම මේ කතා කරන්නේ දුක්ඛ නිරෝධය ගැන. දුක්ඛ නිරෝධය ගැන මේ ඉස්සරලා කතාවක් කළා. ඒ කතාවේදී අපි පෙන්වලා දුන්නා මේ තණ්හාව නැති කිරීම තමයි දුක්ඛ නිරෝධය. අපි කීවා අපි හිත ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ වචන තුනක් පාවිච්චි කර කියනවා, චිත්ත මනෝ විඥාන කියලා. මේ මනෝ කියන කෑල්ල තමයි අපි කල්පනා කරන කෑල්ල. ඒ කියන්නේ අදහස් නැවීම. අපි ගණන් හදනවා නම් ඒ මනස පාවිච්චි කරන්නේ. ඒ මනස කියලා කියන්නේ මොලේ ක්‍රියාකාරීත්වයක්. මොලේ කොටසක් තියෙනවා, අපි ඉංග්‍රීසියෙන් කියනවා සෙරිබ්‍රල් කෝටෙක්ස් කියලා. ඒ කෑල්ල තමයි කල්පනා කරන්නේ. විඥානය කියන්නේ මේ ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය. චක්කු විඥාන කියන්නේ ඇහි ක්‍රියාකාරීත්වය, සෝත විඥාන කියන්නේ කනේ ක්‍රියාකාරීත්වය, ගාන විඥාන කියන්නේ නාහේ ක්‍රියාකාරීත්වය, දිවහා විඥාන කියන්නේ දිවේ ක්‍රියාකාරීත්වය, කාය විඥාන කියන්නේ ශරීරයේ ක්‍රියාකාරීත්වය. මේ විඥාන පහ ඒ දකින ඇහෙන නාහිට දෑන, දිවට දෑන, ශරීරයට දෑන, ඒ හැම එකක්ම මොලේට අරන් යනවා. ස්නායු දිග මොලේදී තමයි මේවා ගැන කල්පනා කරන්නේ. ඒ කල්පනා කරලා අදහසක් මවනවා. ඒ අදහස මැවීම තමයි මනෝ කියලා කියන්නේ. එතකොට ඒ මනසෙන් මවාපු අදහසට තමයි කියන්නේ ධම්ම කියලා. එතකොට අදහස් මැවීම මනෝ, මවලා ඇති වුණු අදහස ධම්ම. එතකොට ඒකට මනෝ විඥානය කියන වචනේ යොදනවා. අද නවීන මනෝවිද්‍යාවේ මේ කරුණු පිළියරන් තියෙන. ඒ නිසා ඒක අපට අද නවීන විද්‍යාවට එකඟයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඒ අදහසක් මවාපුවාම යම් කිසි දෙයක් දැකලා හරි ආලා හරි අපි හිතුවොත් යම් කිසි කෙනෙක් ඇවිදි මොනවහරි කියනකොට අපිට ඇහට පේනවා, ඒ වගේම කනට ඇහෙනවා. ඒ පෙනිච්ච ඇහිච්ච දේ අපි අහගෙන ඉඳලා අපි තීරණය කරනවා, මේ මනුස්සයා මට බැන්න, මට දොස් කීවා එහෙම කියලා හිතුවත් ඒ හිතීම අනුව තමයි අපට කේන්තියන්. ඒ කේන්තියන කෑල්ල ඒකට තමයි කියන්නේ චිත්ත කියලා. එතකොට මේ චිත්තය තමයි ආසාවල්, තරහවල්, බයවල්, ශෝකවල් ඒ ඔක්කොම චිත්‍රයේ චිත්තේ ක්‍රියාකාරී. මේ චිත්තේ කියන එකත් මේ ලේ ආශ්‍රයෙන් තියනවා කියන එකේ සත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ අපේ අදහසක් ඇති වුණාම ඒ අදහස අනුව මොළෙන් පණිවිඩයක් යනවා ශරීරයේ ග්‍රන්ථියකට. ඒ ග්‍රන්ථියෙන් යුෂයක් පිට කරනවා හෝමෝන් කියලා. ඒ යුෂය මුළු ශරීරයටම ලේ සමග යනවා. අර්ධ වස්තුවේ පොම්ප කරනවා මුළු ශරීරයටම යන. ඒ පොම්ප කරපුහම මුළු ශරීරයටම ගියාම ශරීරයේ තැන් තැන් වල ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තමයි අපට තරහක් ආව කියලා කියන්නේ. එහෙම නැත්නම් ආසාවක් ආව කියන්නේ, බයක් ආව කියන්නේ, ශෝකයක් ආව කියන්නේ. ඒ හැම චිත්තාවේගයක් ඇති වෙනවා කියන්නේ මේ ශරීරයේ වෙනස් වීමක්, ලේ වෙනස් වීමක්, ඒ ශරීරයේ ක්‍රියාකාරීත්වය වෙනස් වීමක්. මේක තමයි චිත්තේ. ඒ වෙනස් වීමෙන් ඇති වෙන හිතේ ඇවිස්සීම තමයි චේතනා කියලා කියන්නේ. ඒ චේතනාවෙන් තමයි අපි ක්‍රියා කරනකොට කර්මය කියලා කියන්නේ. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒක. ඒ චේතනාව හිතේ ඇවිස්සීම නිසා ඇති වෙන ක්‍රියාව. තරහෙන් ක්‍රියා කරනවා නම්, එහෙම නැත්නම් බයෙන් ක්‍රියා කරනවා නම්, එහෙම නැත්නම් කාම ආසාව ක්‍රියා කරනවා නම්, ඒ හැම ක්‍රියාවක්ම මේ කර්මයක් වෙනවා. ඒකයි මේ ලෝභ, ద్వේෂ, මෝහ කියන ඒ චේතනා තුනක් එතන තියෙනවා. ලෝභ, ద్వේෂ, මෝහ කියලා. ඒ චේතනා තුනෙන් තමයි කර්මය වෙන්නේ ක්‍රියා. ඉතින් ඒකල් අපි ඉස්සරලා කියලා තියෙන දෙයක් මම දැන් කීවේ. නමුත් මේ චිත්තය තමයි මේ කරදර ඇති කරන්නේ. ඒ මොකද මේ චිත්තේ ඇවිස්සීමෙන් තමයි ඔය කර්මය සිද්ධ වෙන්නේ. එතකොට කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ තණ්හාව නැති කරන්න. ඒ තණ්හාව නැති කරනවා කියන්නේ මේ චිත්තේ ඇවිස්සීම නැති කිරීම. එතකොට ඒ චිත්තේ ඇවිස්සීම නැති කරලා අපේ ශාන්ත චිත්තයක් ඇති කරගත්තොත් ආය මේ ඒ ඒ ඒ ශාන්ත චිත්තය ඇති කිරීමෙන් ඇති වෙන්නේ සමාධිය. නමුත් ඒ සමාධිය ඇති වුණාට ඒක නැවත හිත කිලුට වෙන්න ඉඩ තියෙනවා. නමුත් අපේ ප්‍රඥාව ඇති වුණාම තමයි අර චිත්තේ ඇවිස්සීම නවතින්නේ. ඒ ප්‍රඥාව දිනුනොත් නම් චිත්තේ ආය ඇවිස්සෙන්න ක්‍රමයක් නැහැ. අන්න ඒ ප්‍රඥාව ඇති කරන භාවනාව තමයි විපස්සනා භාවනාව කියලා කියන්නේ. ඉතින් ඒ විපස්සනා භාවනා ක්‍රමයෙන් තමයි මේ චිත්තේ ඇවිස්සීම සම්පූර්ණයෙන්ම නවත්තන්නේ. එතකොට ඒ චිත්තේ කියන එක මං කියවා මේ ඉංග්‍රීසි භාෂාවෙන් අපි වචනයක් තියෙනවා ඉමෝෂන් කියලා. ඒ ඉමෝෂන් කියන එක තමයි මේ චිත්තේ ඇවිස්සීම. ඒ ඉමෝෂන් කියපුවහම තරහ එන එකත් ඉමෝෂන් එකක්. ඒ වගේම කාමාසාවක් එන එකත් ඉමෝෂන්. බයක් එන එකත් ඉමෝෂන්. ශෝකයක් එන එකත් ඉමෝෂන්. ඒ ඉමෝෂන් නැති කිරීම තමයි නිවන කියන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම ඒ ඉමෝෂන් කියන ඒවා නැති කිරීම තමයි බුදුරජාණන් වහන්සේ කළේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකීන්ට කරන්න ඉගැන්වෙන ඒ දෙයයි. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ රහත් වෙනවා කියන්නේ ඒ ඉමෝෂන් කියන තණ්හාව නැති කිරීම. තණ්හාව නැති කිරීම කියනකොට මොකක්ද දෙනෙක් මේ තණ්හාව කියන්නේ මොකක්ද කියන එක හරියට දන්නේ නැහැ. අපි මේ ඉමෝෂන් කියන වචනේ ඉංග්‍රීසි භාෂාවට පුරුදු ආයක මේ ඉමෝෂන් කියන වචනේ හොඳට තේරෙන මොකක්ද කියලා. එතකොට ඒ ඉමෝෂන් නැති කිරීම තමයි. නමුත් අද නවීන මේ බටහිර ලෝකේ ඉමෝෂන් එකට ලොකු තැනක් දීලා තියෙනවා. ඉමෝෂන් අවශ්‍යයි කියනවා. ඒ ඉමෝෂන් එක නැත්තම් මිනිසෙක් නෙමෙයි කියනවා මහරාය. නමුත් මිනිසෙක් කියලා විශේෂයෙන් මේ අනිත් තිරිසන්නුන්ට වඩා වෙනසකට තියෙන්නේ මිනිසයාගේ ඉමෝෂන් එක නෙමෙයි, මිනිසයාගේ කල්පනා කිරීමේ ශක්තිය, බුද්ධිය. ඉමෝෂන් එක තමයි මිනිසයා තිරසනෙක් හැටියට පේන්නේ. ඒ මිනිසයාගේ ඒක තමයි ඔය අපේ පරණ ශ්ලෝකයක් තියෙනවා මේ කාරණේ කියන ආහාර නිද්‍රා භය මෛතුනංච සාමාන්‍ය මේතත් පසුබි නරාණං ධර්මෝහිතේසා මදිකෝ විශේෂෝ ධර්මේන හීන පසුබි සමාන. ඒ කියන්නේ ආහාර ගැනීම, විදා ගැනීම, බයවීම, මෛතුන සේවය, මේවා මිනිසින්ට තිරිසන්නොන්ට පොදු දෙයක්. ඒ කියන්නේ මේ ඉමෝෂන් කියන එක මනුස්සයාටයි තිරිසනාටයි පොදු කියන එකයි කියන්නේ. නමුත් විශේෂයෙන් මනුස්සයාට තියෙන්නේ ධර්මෝහිතේසා මදිකෝ විශේෂෝ. ධර්ම කියපිට මොකද්ද ධර්ම කීවේ? මම දැන් ඉස්සරලා කීවේ මොලේ ක්‍රියාකාරීත්ව මනෝ කීව. ඒ මනසෙන් ඇතිවෙන අදහස තමයි ධම්ම කීවේ. ඒ ධර්මෝහිතේසා මදිකෝ විශේෂෝ කියපුවාම ඒ කල්පනා කිරීමේ ශක්තිය තමයි මිනිසයාට විශේෂ දෙය. අද ඒක අද මනෝවිද්‍යාඥයෙක්ගේ ඇහුවත් ඒ කාරණේ පිළිගන්නවා. මේක මේ ඉස්සර පඬිවරුන්ගේ කතාවක් විතරක් නෙවෙයි. ඒ වාගේ ඊළඟට කියනවා ධර්මේන හීන පසුබික් සමාන. ඒ ධර්මයේ කල්පනා කිරීමේ ශක්තියෙන් හීන නම් ඒ මනුස්සයා තිරසනෙක් වාගේ. ඒකයි ඒක උඩට පැහැදිලිව කියලා තියෙන කාරණයක්. ඒක බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ ඒ කාරණය. එතකොට මේ නිවන කියන්නේ මේ බුද්ධියෙන් විතරක් ක්‍රියා කරන තත්වේ. කියන්නේ බුදු වෙනවා කියන්නේ ඒ බුද්ධියෙන් ක්‍රියා කරන නිසයි. එතකොට රහත් වෙනවා කියන්නේ ඒ තත්වයටම ඇවදින් බුද්ධියෙන් ක්‍රියා කරන්නේ. අර සමහර අය කොහොම කියනකොට මේ දැන් තියෙන චිත්‍රපටියක උදාහරණයක් ගේනවා. ඔය ස්ටාර්ට්‍රෙක් කියලා චිත්‍රපටියක් තියෙනවා ඔය ටීවී වල පෙන්නන. ඒකේ මිස්ටර් ස්පොක් කියලා එකෙක් ඉන්නවා. ඒ මිස්ටර් ස්පොක් කියන එකනට ඉමෝෂන් නැහැ කියලා මේ ඒකෙන් පෙන්නන. ඉතින් ඒ වාගේ මිනිස්සෙක් එතන නිකන් විහිළුවට දාලා තියෙන්නේ මේ සාමාන්‍ය මනුස්සයාට ඉමෝෂන් තියෙනවා. ඒ ඉමෝෂන් නැති මනුස්සයා ඒ වාගේ හැබැයි බොහොම මේ බුද්ධිය තියෙනවා. නමුත් ඉමෝෂන් නැහැ කියලා එතන පෙන්නන්නේ. ඒක එතන නරක දෙයක් හැටියට පෙන්නන්නේ නැහැ. නමුත් ඒ මනුස්සයෙක් නෙවෙයි කියලා එතන පෙන්නන්නේ. මනුස්සයෙක් වෙන්න නම් ඉමෝෂන් තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒවා බුද්ධ ධර්මයේ අනුව බැලුවොත් එතන වැරදි විදිහේ කල්පනා. ඉතින් අපි ඒක තේරුම් ගන්න විශේෂයෙන්ම මේ බුද්ධ ධර්මයේ අනුව බලනකොට මේ ඉමෝෂන් කියන ඒ චිත්තාවේග නැති කිරීම තමයි බුද්ධ ධර්මයේ උගන්වන්නේ. ඒ නැති කිරීම තමයි නියම කරුණාව මෛත්‍රිය කියන එක ඇති වෙන්නේ. සමහර අය මේ කරුණාව මෛත්‍රිය ගැන කතා කරනකොට ඒවට කියනවා good emotion කියලා, හොඳ emotion කියලා. නමුත් ඒක වැරදි. කරුණාව මෛත්‍රිය කියනකොට ලෝභ ద్వේෂ නැති තත්ත්වයක්. ලෝභ ద్వේෂ තමයි emotion. ඒවා ඔක්කොම ආත්මార్థකාමී. ඉමෝෂන් කියන ඒවා ආත්මార్థකාමී. එතකොට ඒ ආත්මార్థකාමී ඉමෝෂන් නැති කිරීම තමයි මෛත්‍රී කරුණාව කියලා කියන්නේ. ආත්මార్థකාමීකම නැති කිරීම. ඒ නැති කරන්න තමයි අපි මෛත්‍රී භාවනාව කරන්නේ. ඒ මොකද ආත්මార్థකාමයෙන් තමයි අපි ගැනම අපි හිතන්නේ. අනිත් අයට යමක් දෙන්න කැමති නැහැ, ලෝභකම. ඒ ලෝභකම කීවට අපි ඇත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ ලෝභ කියන වචනේ පාවිච්චි කරුවේ සුඛ වේදනා තියෙන තුන් ජාතියක් සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා. ඒ සුඛ කියන සතුටදායක වින්දනයේ තියෙන ආශාව තමයි ලෝභ. අසතුටුදායක වින්දනයේ තියෙන අකමැත්ත තමයි දෝෂ. අදුක්කමසුක කියලා සතුටුදායකත් අසතුටුදායකත් නැති වින්දනය. ඒකෙන් තමයි මෝහ කියන එක ඇති වෙන්නේ. ඒ වින්දනයේද ඇති වෙන අදහස තමයි යමක් තියනවා කියන අදහස පමණයි එතනින් ඇති වෙන්නේ. යමක් මේකට ආසා කරන්නේත් නෑ, අකමැත්තකුත් නෑ. නමුත් ඒක තිබිය යුතුයි කියලා හිතන. ඒකම තමයි මේ තණ්හාව ගැන කතා කරනකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන. ඒ ලෝභ කියන එකම තමයි කාම තණ්හා කියන්නේ. එතකොට අදුක්කම සුඛ වේදනාවෙන් ඇති වෙන්නේ භව තණ්හාව. භව තණ්හාව කියන්නේ භව කියන්නේ තියනවා, ඉන්නවා කියන එකයි භව කියන්නේ. දැන් පොත්කම් භවති කියන්නේ පොත තියනවා. ඒ තියනවා ඉන්නවා කියන එක තමයි අපි පණ නැති දේවල් වලට තියනවා කියනවා, පණ තියෙන දේවල් වලට ඉන්නවා කියනවා. නමුත් එකමයි අදහස. ඉතින් ඒ විදිහට මේ ඒ තිබීම ඉඳීම කියන එක තමයි භව කියන්නේ. එතකොට ඒ තිබීමට තියෙන ආසාව තමයි භව තණ්හා. ඒ වගේම නොතිබීමට තියෙන ආසාව තමයි විභව තණ්හාව. ඒ කියන්නේ අප්‍රිය දේ නොතිබේවා කියලා නේ අපි හිතන්නේ. ඒ නිසා ඒක තමයි විභව තණ්හා. ඒකම තමයි දෝෂ කියලා කියන්නේ. ලෝභ දෝෂ මෝහ එකමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඉතින් මේ විදිහට මේ තණ්හාව නැති කිරීම තමයි අපි මේ නිවන කියලා කියන්නේ. එතකොට මේ තණ්හාව නැතිවීමෙන් වෙන්නේ මොකද්ද? තණ්හාව නිසා තමයි ඇති වෙන්නේ භවය. තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. අන්න එහෙම එකක් තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ තණ්හාව වේදනා පච්චා තණ්හා, වේදනාව නිසා, ඒ වින්දනය නිසා තණ්හාව ඇති වුණා. නමුත් ඒ තණ්හාව ඇති වෙනකොට අපි නොදැනුවත්ව වෙන්නේ, කියන්නේ අපි හිතලා කරන එකක් නෙමෙයි. ප්‍රිය වේදනාවක් දැකපුවාම ඒකට අපි මෙන්න ප්‍රිය වේදනාවක් දැන් මම මේකට ආස කරන්න ඕන කියලා එහෙම හිතලා ආස කරනවා නෙමෙයි. ප්‍රිය වේදනාවක් දැකපුවාම ඉබේටම ආසාව ඇති වෙනවා. අප්‍රිය වේදනාවක් දැනුණාම ඉබේටම අකමැත්ත දැනෙනවා. අන්න ඒකයි මේ ඒක අපි හිතලා කරන එකක් නෙමෙයි, ඉබේට කරන එකක්. ඒ ඉබේට කරන එක නිසා තමයි ඒ ඉබේට කිරීම කියන එක තමයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව කියන්නේ නිකම්ම චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කියන එක නෙමෙයි. අවිද්‍යාව කියලා කියන්නේ මේ දුක කියන එක ඇති වෙන්නේ නොදැනුවත්වමයි. අපි හිතලා කරන එකක් නෙමෙයි. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. ආසාවක් ඇති වුණත්, තරහක් ආවත්, මේ බයක් ආවත්, ශෝකයක් ආවත් අපි හිතලා කරන්නේ වන්නේ ඉබේට වෙන දේවල්. ඒක ඉබේට කියන්නේ හේතු නැතුව වෙනව නෙමෙයි, හේතු තියනවා. නමුත් අපි හේතු දන්නේ නැහැ. ආන්නේ හේතු දන්නේ නැති එක තමයි අවිද්‍යාව. එතකොට ඒ අවිද්‍යාව තියෙනකොට වේදනාවෙන් තණ්හාව ඇති වෙනවා. තණ්හාව ඇති වුණාම උපාදානය ඇති වෙනවා. මොකද උපාදානය කියන්නේ? උපද්දනේ කියන්නේ මේ උපාදාන කියන්නේ මේ ඇලෙනවා හරි අල්ල ගන්නවා හරි ඒ වගේ එක. එහෙම එකක් නෙමෙයි උපාදාන කියන්නේ. උපආදාන, උප කියන්නේ ඇතුළ, ආදාන කියන්නේ ගන්නවා. අදින්නා දාන කියන්නේ නුදුන් දේ ගැනීම. ඒ වගේම උපාදාන කියන්නේ ඇතුළට ගැනීම. මොකද්ද ඇතුළට ගැනීම කියන්නේ? ඇතුළට ගැනීම කියන්නේ තමාගේ කර ගැනීම, මගේ කර ගන්නවා. යමක් මගේ කියලා කිව්වොත් ඒක තමයි උපාදාන. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා personalizing කියලා. personalizing ඒ කොහොමද මගේ කරගන්නේ? මේ ආසාව ඇති වුණාම මගේ කර ගැනීමක් තියෙනවා. අපි තේරුම් ගන්න ඕන මෙතන, ඉස්සරලාම තේරුම් ගන්න ඕන මෙතන මමක් නැහැ. මේ අපි මේ යම් කිසි පුද්ගලයෝ නෙමෙයි. අපි මේකට ඉංග්‍රීසි වචනයක් තියෙනවා ඕගනිසම් කියලා. ඒ ඕගනිසම් කියන කියන්නේ මේ අපිත් මේ මැසිමක් වාගේ වැඩ කරන යම් කිසි දෙයක්. අර මැසිම කියන එක නම් මිනිසෙක් හදාපු එකක්. නමුත් මෙතන මේක මිනිසෙක් හදාපු එකක් නෙමෙයි. ඇටයකින් ගහක් පැලවුණා වාගේ මේ ඇටයක් වාගේ එකකින් හැදිච්ච දෙයක් තමයි අපේ ශරීරය. ඒ ශරීරයේ ඇටයක් වාගේ දෙයකින් තමයි මේ ඇති වෙන්නේ. ඉතින් ඒ විදිහට එහෙම ඇති වෙච්ච ශරීරය තමයි ඕගනිසම් කියන්නේ. එතකොට මේ ශරීරය මැසිමක් වාගේ වැඩ කරන්නේ. මේ ස්වභාව ධර්මයේ තියෙන යම් යම් නීති තියෙනවා නම් ඔය විද්‍යාඥයෝ හොයාගත්තු නීති තියෙනවානේ ස්වභාව ධර්මයේ. ඒ අනුවම තමයි මේ ශරීරයත් වැඩ කරන්නේ. ඒ අනුව වැඩ කරන නිසා තමයි වෛද්‍යවරයෙකුට කෙනෙකුට ලෙඩක් හැදුනහම මේ ලෙඩේ සුව කරන්න පුළුවන් වෙන්නේ. ඒක දැනගත් ගැනීම නිසායි. කොහොමද ඒ ලෙඩේ හැදුනේ කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ ඒක. දැන් ඔය එක්තරා මේ මැසින් තියෙනවා මේ ඔය හෘද වාස්තුව ගැන හොයලා බලන්න මැසින්, මේ මොළයේ ක්‍රියා කරන හැටි හොයලා ගන්න මැසින් තියෙනවා. ඒ වගේ ඒ මැසින් වල මේ ක්‍රියා වල මේ ක්‍රියාකාරීත්වයත් මේ ශරීරයේ ක්‍රියාකාරීත්වයත් එක විදිහට ක්‍රියා. ඒ නිසාම තමයි මැසිමට පුළුවන් වෙන්නේ මේ ශරීරයේ වෙනස් වෙන හැටි, ශරීරයේ තියෙන ලෙඩ හොයා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහේ මේ මේ මැසිමක් හැටියට අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ අපේ ශරීරයේ අපේ හිත කියන එක. මේ ශරීරයේම ක්‍රියාකාරීත්වයක් තමයි මේ හිත කියලා කිව්වේ. එතකොට අමුතු දෙයක් නෙමෙයි මේ හිත කියලා තවත් දෙයක් තිබිලා මේ ශරීරයෙන් පිට වෙන්න පුළුවන්. එහෙම දෙයක් නෙමෙයි හිත කියන්නේ. හිත කියන්නේ මේ ශරීරයේම ක්‍රියාකාරීත්වය. එතකොට මේ ශරීරයේ ක්‍රියාකාරීත්වය තන මේ ඒ මේ චිත්තේ කියන ඒ තණ්හාව කියපු ඒ ක්‍රියාකාරීත්වය නැති කිරීමයි අපි මේ රහත් වෙනවා බුදු වෙනවා කියලා කියන්නේ. නමුත් දැන් අපි මේ කල්පනා කරුවේ මේ තණ්හාව ඇති වුණාම උපාදානේ උපාදානේ කිව්වේ මගේ කරගන්නේ. හේතං මම කියන්නේ මේක මගේ කියන එක. හේතං මම හේතෝ හමස්මි හේසෝ මේ අත්තාති කියලා ඒ කියන්නේ ඒ වෙන හැටි තමයි මේ පෙන්වන්නේ. ඉස්සරලා මගේ කියලා යමක් අල්ලගන්න. ඒ කොහොමද මගේ කියන එක ඇති වෙන්නේ? අපට ආසාව ආපුවාම අපේ මේ ස්පර්ශය කියන එක, ඒ කියන්නේ මේ මෙතන දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ ආසා කරන දේ ආසා කරන පුද්ගලයා කියලා. ආසාව ඇති වුණාම මෙහෙම දෙකකට බෙදෙනවා අපේ මේ අත්දැකීමේ. ඒකට තමයි අජ්ජත්ත බහිද්ද කියලා කියන්නේ, ආධ්‍යාත්මික බාහිර කියලා කියන්නේ. ඒ ආධ්‍යාත්මික බාහිර කියලා දෙකකට බෙදෙනවා. එතකොට බාහිර දේ කියන දේ මගේ නොවන දේ, ආධ්‍යාත්මික දේ තමයි මගේ වෙන දේ. ඉතින් ආධ්‍යාත්මික කොටසට මගේ කියනවා, බාහිර කොටස මගේ නෙමෙයි. අන්න ඒකයි. දැන් අපි යමක් දකිනකොට ඒ දකින දේ බාහිර දේ දකින දැකීම කියන දේ ක්‍රියාව ආධ්‍යාත්මික වෙන. ඒ ආධ්‍යාත්මික වීම තමයි මගේ වීම. ඒ ආධ්‍යාත්මික වීමෙන් මගේ වෙන. එතකොට ඒ මගේ වෙච්ච හැම දෙයක්ම අන්තිමට මම වෙනවා. ඒ මගේ වෙච්ච දේ තමයි මම වෙන්නේ. ඒ කියන්නේ උපාදාන පත්‍ය භව. ඒ උපාදානයෙන් තමයි භවය ඇති වෙන්නේ. එතකොට භවය කියන්නේ මම ඉන්නවා කියන එකයි. මම ඉන්නවා කියන්නේ. එතකොට මම ඉන්නවා කියන ඒ හිතවිල්ල ඇති වුණාම කාටද මම කියන්නේ? මම ඉන්නවා කියනකොට මම කීවේ මේ ශරීරෙට. එතකොට ශරීරේ මගේ කරගෙනයි ශරීරේ මම උනේ. ඒ ශරීරේ මම උනෙන් පස්සේ ශරීරේ ඉන්නවා කියලානේ කියන්නේ. මොකද්ද ඉන්නවා කියන්නේ? ශරීරේ තියෙනවා නැත්තම් තියෙනවා. හරි ඉන්නවා හරි කියනවා නම් මම ඉන්නවා කියන එකද තියෙන්නේ? මම ඉන්නකොට ඉන්නවා කියවා නම් මම යම් කිසි ආකාශයේ ඉඩක් ගන්නවා. ආකාශයේ ඉඩක් ගන්නවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් ඒකට කියනවා occupying space. occupying space කියපුවම මේ අවකාශයේ ඉඩක් ඉඩ ප්‍රමාණයක් ගන්නවා. ඒ ඉඩ ප්‍රමාණය උස්සෙන් මහතෙන් මනින්න පුළුවන්. මෙච්චර උසයි මෙච්චර මහතයි කියලා ඒ ඉඩ ප්‍රමාණය මනින්න පුළුවන්. ඉංග්‍රීසියෙන් ඒකට කියනවා ඒ ඉඩ ගන්න ඒ ප්‍රමාණයට කියනවා වොලියුම් කියලා. ඒ විදිහේ ඉඩක් ගන්නවා. ඒ ආකාශයේ ඉඩක් ගැනීම. ඒ ශරීරයේ උස මහත අණුව තමයි අපි කොච්චර ඉඩක් ගන්නවද කියන එක කියන්න පුළුවන්. ඒ වගේම කාලයේ ඉඩක් ගන්නවා. කාලය කියන්නේ ඉංග්‍රීසියෙන් කියන ටයිම්. ඒ කාලය කියපුවාම අතීතේ වර්තමාන අනාගත කියලා තුනකට බෙදනවා කාලය. එතකොට අතීතේ මෙන්න මෙච්චර කාලයක් මම ජීවත් වුණා. අනාගතයේදී මෙච්චර කාලයක් ජීවත් වෙන. නේ වර්තමානයේදී මේ මෙච්චර කාලයක් මම ඉන්නවා. අන්න ඒ වාගේ මේ අතීත වර්තමාන අනාගත කියලා කාල තුනකට අපි බෙදනවා මෙතන. ඒ කියන්නේ භවයෙන් තමයි මේ කාල තුන ආවේ. භවය කියන්නේ ඉන්නවා කියනවා නම් ඒ ඉන්නේ කොතනද? කොච්චර ප්‍රමාණයක් ඉඳ ගන්නවද? ඒ වගේම කොච්චර කාලයකටද ඉන්නේ? ඉඳීම කියන එකේම තියෙනවා ඔය මේ කරුණු දෙක. ඉඳ ගන්නා ප්‍රමාණයයි කාලය ගන්නා ප්‍රමාණයයි. ඉඳ කාලය. එතකොට මේ කාලය ගැන කල්පනා කරනකොට අතීතයක් තියෙනවා, වර්තමානයක් තියෙනවා, අනාගතයක් තියෙනවා. ඒ අතීතය ගැන කල්පනා කරුවොත් දැන් ශරීරයටනේ මම කීවේ. ශරීරයට මම කීවා නම් ඒ ශරීරය පටන් ගත්තේ කොතනින්ද? ඒකට තමයි උප්පත්ති කියලා කියන්නේ. එතකොට ශරීරයේ පටන් ගත්ත තැන තමයි උප්පත්ති. ඉතින් ශරීරයේ උප්පත්තිය මගේ උප්පත්තිය වෙනවා. මොකද ශරීරේ මම වුණා නම් ශරීරයේ උප්පත්තිය මගේ උප්පත්තිය වෙනවා. ඒ වගේම ශරීරයේ බිරීම ජරාවට පත්වීම මගේ ජරාවට පත්වීම වෙනවා. ශරීරයේ මරණය තමයි අනාගතයේ තියෙන්නේ. ඒ මරණයත් මගේ මරණය වෙනවා. මොකද ශරීරේ මම වෙච්ච නිසා. ශරීරේ මම උනේ නැත්තම් මට උප්පත්තියකුත් නැහැ. ජරාවකුත් නැහැ, මරණයකුත් නැහැ. ශරීරේ මම වෙච්ච නිසායි උප්පත්තියත් ජරාවත් මරණයක් තියෙන. එතකොට උප්පත්තිය ගැන නම් මුගක් දෙනෙක් සතුටු වෙනවා. බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් කියලා ඒ උප්පත්තිය වෙනුවෙන් සතුටු වෙනවා. නමුත් ජරාවටපත් වෙනකොට දුක් වෙනවා. ව්‍යාධියටපත් වෙනකොට ලෙඩ හැදෙනකොට දුක් වෙනවා. මරණයටපත් වෙනකොට දුක් වෙනවා. ඉතින් උප්පත්තිය ගැන සතුට වෙනවා, ජරා ව්‍යාධි මරණයට දුක් වෙනවා. නමුත් අපි තේරුම් ගන්න නැහැ ජරාව ව්‍යාධි මරණය කියන්නේ උප්පත්තියෙන්ම ඇති වෙච්ච දෙයක්. ඒ නිසා උප්පත්තිය ගැන දුක් වෙන්න ඕන. හරිනම් අන්න ඒකයි මේකේ අපි තේරුම් ගන්න තියෙන්නේ. දුක කියන එක ඇති වුනේ මම ඇතිවීමෙන්. මම ඇති වුනේ නැත්තම් ශරීරයේ මම කරගෙන මම ඇති වුනේ නැත්තම් අන්න ශරීරයේ මගේ කරගෙන ශරීරයේ මම වුණා. ඒ ශරීරයේ මම වුණෙන් පස්සේ තමයි දුක ඇති වුනේ. ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක ඇති වුනේ ශරීරයේ මම වීමේ. ඒ ශරීරයේ මම වුනේ උපාදානය නිසා, මගේ කරගත්ත නිසා. ඒ මගේ කරගත්තේ තණ්හාව ඇති වුන නිසා. ඒ තණ්හාව, ඒ නිසායි තණ්හාව දුකට හේතුව කියලා පෙන්නේ. එතකොට ඒ තණ්හාව දුකට හේතුව නම් ඒ තණ්හාව නැති කිරීමෙන් තමයි දුක නැති වෙන්නේ. ඉතින් ඒ විදිහට අපි මේක තේරුම් ගත්තොත් මේක ටිකක් මේ මන් තේරුම් කරපු ක්‍රමේ ටිකක් වෙනස්. ඔය සම්ප්‍රදායක පටිච්චසමුප්පාදයේ තේරුම් කිරීමට ටිකක් වෙනස්. මොකද සම්ප්‍රදාය හැටියට පටිච්චසමුප්පාදයේ තේරුම් කරනකොට ඔය මේ භවය කියන එක කර්ම භවය කියන. ඒ කියන්නේ පව්පින් කරන දේ. පව්පින් කුසල් අකුසල් තමයි මේ භව ජීවිතය. කර්ම භවය කියන. එතකොට ජාති කියන්නේ මේ අනිත් ආත්මයේදී ඉපදෙන ප්‍රතිසන්දි විඥානේ. ඒකටයි ජාති කියන්නේ. ඒ සම්ප්‍රදායේ තේරුම් කරන ක්‍රමේ. ඒ සම්ප්‍රදාය ක්‍රමයට නෙමෙයි මම දැන් මේ කතා කරන්නේ. ඒකට වෙනස් එකක්. ඉතින් ඒකට කවුරුවත් කැමති නැත්නම් ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. නැති නමුත් මම මේ මට තේරෙන හැටියට මම උගාක් මහන්සි වුණා මේ පටිච්චසමුප්පාදයේ තේරුම් ගන්න. එක මේ දවසින් දෙකෙන් නෙමෙයි මට අවුරුදු ගණනාවක් යන්නේ. අවුරුදු මං හිතන හැටියට අවුරුදු 50ක්වත් යන්න ඇති මට මේක තේරුම් ගන්න. මම පොඩි කාලේ ඉඳලම මහන්සි ගත්තා මේ පටිච්චසමුප්පාදයේ තේරුම් ගන්න. ඒ මට තේරිච්ච හැටි මම මේ කියන්නේ. ඒක මං වැරද්දක් වෙන්න පුළුවන්. නමුත් අසන්නෝ ඒක ගැන සිහිබුද්ධියෙන් අහලා ඒක මං කියන එක හරිද වැරදිද කියලා තමන්ම තේරුම් ගන්න තීරණය කර ගන්න පුළුවන්. ඒකට කිසිම මට මගේ අදහසට විරුද්ධ වුණා කියලා මම අසතුටු වෙන්නේ නැහැ. නමුත් කාට හරි පෙන්වන්න පුළුවන් නම් මගේ වරද්ද මොකද්ද කියලා, එතකොට මම මේ ඒක අහගෙන ඉඳලා ඒක මේ පිළිගන්නවා. වැරදි නම්. නමුත් මට තේරෙන හැටියට මේක තමයි නියම තේරුම. ඉතින් කැමති කෙනෙකුට වෙන තාලකට තේරුම් ගන්න පුළුවන්. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ තේරුම් ගැනීමෙන් තමයි ප්‍රතිඵල ලබන්න පුළුවන්. අපිට දුක නැති කර ගන්න නම් මේ පටිච්චසමුප්පාදයේ හරි පිළිවෙලට තේරුම් ගන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේ පටිච්චසමුප්පාදයේ හරියට තේරුනේ නැත්නම් දුක නැති කර ගන්න බෑ. ඉතින් අපි ඒක හොඳට ගැන කල්පනා කරන්න ඕනේ. නමුත් විශේෂයෙන්ම මෙතන දුක නැතිවීම කෙරුවේ කොහොමද? තණ්හාව නැති කිරීමෙන්. තණ්හාව නැති කිරීමෙන් උපාදානය නැති වුණා. උපාදානය නැති කිරීමෙන් භවය නැති වුණා. භවය නැති කිරීමෙන් ජාති ජරා ව්‍යාධි මරණ නැති වුණා. ඒ නිසා බුදු කෙනෙකුට උප්පත්තියක් නැහැ, ජරාවක් නැහැ, ව්‍යාධියක් නැහැ, මරණයක් නැහැ. ඒකේ තේරුම දැන් සමහර අය සම්ප්‍රදාය අනුව කල්පනා කරනකොට ඒ නැහැ කියලා කියන්නේ මේ මැරුණාම ආයෙ ඉපදෙන්නේ නැහැ කියන එක. ඒක නෙමෙයි මෙතන මේ තේරුම. මේ ආත්මෙදිම මැරෙන්නත් ඉස්සරලා උප්පත්තියෙන් මිදුණා. ජරාවෙන් මිදුණා. ව්‍යාධියෙන් මිරුණා. මරණයෙන් මිදුණා. අන්න ඒකයි බුදු වීම කියන්නේ. මේ බුද්ධ කියන වචනේ තේරුම අවදි වෙනවා කියන එක. මේ අර මේ කෙලෙස් නින්දකින් අපි ඉන්නේ. ඒ කෙලෙස් නින්ද තමයි මේ තණ්හාව කියන ඉමෝෂන් එකෙන්. ඒ ඉමෝෂන් එකෙන් තමයි මේ මම කියන හැඟීම ඇති වුනේ. ඒ ඇති වෙච්ච හැටි තමයි දැන් මේ කීවේ. තණ්හාව ඇතිවීමෙන් උපාදානය ඇති වුණා. උපාදානය ඇතිවීමෙන් භවය ඇති වුණා. ඒ භවය ඇතිවීමෙන් තමයි ජාති ජරා ව්‍යාධි මරණ ඇති වුණා. එතකොට මේ විදිහට දුක ඇතිවෙන්න හැටි අපි තේරුම් ගත්තොත් ඒ තණ්හාව නැති කිරීමෙන් දුක නැති වෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක විශේෂ කාරණයක්. මේ කාරණය මේ අපි හොඳට තේරුම් ගන්නවා නම් රහත් වෙනවා කියන්නේ මොකක්ද? රහත් වෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. දැන් බුදු වෙනවා කියන්නේ මොකක්ද? මේ හීනයකින් ඇහැරුණා. නින්දකින් ඇහැරුණා. ඒ නින්දෙන් තමයි අපි හිතාගෙන ඉන්නේ මම ඉන්නවා කියන එක. ඒ මොකද මේ තණ්හාව තමයි ඇති කරන්නේ මේ මම ඉන්නවා කියන අදහස. ඒකට තමයි භවය කියන්නේ. ඒ භවයෙන් මිදෙනවා කියන එකේ තේරුම මේ සංසාරයෙන් මිදුණා කියන කතාව නෙමෙයි, මම ඉන්නවා කියන කතාවෙන් මිදුණා. මම ඉන්නවා කියන අදහසින් මිදුණා. භවයෙන් මිදෙනවා කියන්නේ. ඉතින් ඒ විදිහට මම ඉන්නවා කියන අදහසින් මිදීම තමයි අවදි වෙනවා කියන්නේ. ඒ නින්දේ දැකපු හීනයක් වගේ. ඒ හීනෙන් අපි ගැලවිලා අවදි වුණා. එතකොට හීනේ හීනයක් කියලා දැක්ක. හීනේ හීනයක් කියලා දැකීමෙන්ම අවදි වෙනවා. එතකොට මේ විදිහට අවදි වීමක් තමයි බුදු වෙනකොට ඒ බුදුරජාණන් වහන්සේට ඇති අවදි වීම. ඒ අවදි වීමෙන් මම ඉන්නවා කියන හිතිවිල්ල නැතුව ගියා. ඒ හිතිවිල්ල මේ බුද්ධිය පාවිච්චි කරලා ඇති කරගත්තු අදහසක් නෙමෙයි. මම ඉන්නවා කියන එක. ඒක අන්ධවම අර නොදැනුවත්වම කෙරෙන දෙයක්. මේ ආසාව කියන එක ඇතිවීමෙන් ඒ ආසාව විතරන්නේ තරහ ඇති වුණත් ඒ තරහත් මගේ කරගන්නවා. ආසාවක් ඇති වුණත් ආසාව මගේ කරගන්නවා. ඒ මගේ කර ගැනීම තමයි උපාදානය කියන්නේ. ඒ උපාදානයෙන්ම තමයි මම ඇති වෙන්නේ. එතකොට ඒක මේ බුද්ධියෙන් කල්පනා කරලා ඇතිවෙච්ච අදහසක් නෙමෙයි. ඒක ඉබේටම මේ ආසාවෙන් ඇති වෙච්ච එක. නමුත් ඒ ආසාව ඇති උනේ නොදැනුවත්ව. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාවයි තණ්හාවයි එකටම පවතින්නේ. ඉතින් මේක තවදුරටත් තේරුම් ගැනීම තමයි අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලායතන, සලායතන පත්‍ය පස්සු, පස්සු පත්‍ය වේදන. අන්න ඒ මුල් කෑල්ල අවිද්‍යාව. ඒ මේ ලෝකේ තේරිච්ච හැටි ගැනයි එතනයි කියන්නේ. ඉතින් මේ කාරණේ තවදුරටත් තේරුම් ගන්න ප්‍රශ්න අහන්න ඕන. ප්‍රශ්න අහනකොට තමයි මම තවදුරටත් මේක තව ගැඹුරට තේරුම් කරන්න පුළුවන් වෙන්නේ. නැතුව නිකාම්ම අහගෙන ඉඳලා නිකන් හිටියොත් අර තේරුම් කිරීම අපහසු වෙනවා.
භන්තේ දැන් බොහෝම් පින් ඔය ටික කියලා දුන්නට බොහෝම් වටිනවා. දැන් එතකොට අද අවිජ්ජා සංඛාර සහ විඥාන තුනත් ඒ සම්බන්ධයත් අපිට කරුණා කරලා කියලා දෙන්න පුළුවන්ද? තෙරුවන් සරණයි.
ආ පුළුවන් පුළුවන්. කවුද කතා කරුවේ? හලෝ. දැන් මේ අපි තේරුම් ගන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ කොහොමද බුදු වුණේ කියන එක. එතකොටයි මේක තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්සරලා ඔය මේ ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන ඒ ගුරුවරුන්ගෙන් ඉගෙනගත්තු ඒවාත් ගෙන් ප්‍රශ්නේ විසඳුනේ නැහැ. ඊට පස්සේ දුෂ්කර ක්‍රියා කරන්න ගියා ඔය පස්වග මහණුන් සමග. ඒකත් සාර්ථක වුණේ නැහැ. ඊට පස්සේ තනියම පටන් ගත්තා. අර පොඩි කාලේ මේ ලදරු කාලේම සමාධියට සම වැදුනා ආනාපාන සතිය කරලා. ඒ නිසා ඒ තමන්ගේම උත්සාහයෙන් තමයි එතන ඉතින්ලා පටන් ගත්තේ. කාගේවත් මේ ඉගෙන ගත්තුවා නෙමෙයි. ඒ කරනකොට තමයි ඒ පළවෙනි ධානයේට සම්වැදුනා. ඊට පස්සේ දෙවෙනි ධානයේට සම්වැදුනා. ඊට පස්සේ තුන්වෙනි ධානයේට සම්වැදුනා. ඊට පස්සේ හතරවෙනි ධානයේට සම්වැදුනා. ඊට පස්සේ ආකාසානංචායතන කියන අරූප මේ ආයතනයට ගියා. ඊළඟට විඤ්ඤාණාන්තායතන කියන ආයතනෙට ගියා. ඊට පස්සේ ආකින්චඤ්ඤායතන කියන ආයතනෙට ගියා. ඊට පස්සේ නේවසඤ්ඤා නාසඤ්ඤායතන කියන ආයතනෙට ගියා. ඉතින් එනකන් අර මේ අරගොල්ල උගන්නපු ඒවා තමයි ඔතෙන් එනකන්. ඉතින් එහාට සංඥා වේදිත නිරෝධ කියලා ඒ මේක මොකද්ද ඔය සමාධිය කියන්නේ මොකද්ද ඥාන කියන්නේ ඒව තේරුම් ගන්න. එතකොටයි මේක තේරෙන්නේ. දැන් පළවෙනි ධානයේට යන්න නම් පංච නීවරණ කියන පහක් කාමච්ඡන්ද ව්‍යාපාද තීනමෙන් දුද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ හිතෙන් අහක් වෙන්න ඕනේ. ඒ කියන්නේ හිත පිරිසුදු වෙනවා. ඒ හිත පිරිසුදු වෙනකොට තමයි ධානාංග පහක් ඇති වෙන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා. ඒ ධානාංග පහ ඇති වුනහම අර ඉමෝෂන් කියන ඒ චිත්ත අවිස්සීම නැවතුණා. ඒ චිත්ත අවිස්සීම නැවතුණෙන් පස්සේ තමයි ඒ පළවෙනි ධානයේට සමත්. ඒ පළවෙනි ධානයේදී විතක්ක විචාර කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සංඛාර කියන ඒව තුනක්. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර නැත්නම් මනෝ සංඛාර වචන දෙකම පාවිච්චි කරනවා. එතකොට ඒ කාය සංඛාර කියන්නේ ආස්වාද ප්‍රාස්වාද. කුසල කුසල නෙවෙයි. එතකොට වචී සංඛාර කියන්නේ විතක්ක විචාර. ඒවත් කුසල අකුසල නෙමෙයි. එතකොට චිත්ත සංඛාර නැත්නම් මනෝ සංඛාර කිව්වේ වේදනා සංඥා. අන්න ඒක අපි තේරුම් ගන්න. එතකොට මේ පළවෙනි ධානයේට එනකොට විතක්ක විචාර තියෙනවා. දෙවෙනි ධානයේට එනකොට විතක්ක විචාර නවතිනවා. එතකොට පීති සුඛ ඒකාග්‍රතා කියන හතරයි තියෙන්නේ. තුනයි තියෙන්නේ. පීති සුඛ ඒකාග්‍රතා. එතකොට තුන්වෙනි ධානයේදී යනකොට පීතිත් නැතුව සුඛ ඒකාග්‍රතා තියෙනවා. හතරවෙනි ධානයේදී යනකොට සුඛ කියන එකත් නැතුව ගිහින් ඒකාග්‍රතා උපේක්ෂා ඒකාග්‍රතා. එතකොට මේ තව එකක් වෙන එකක් තමයි හතරවෙනි ධ්‍යානෙට එනකොට ආස්වාස ප්‍රාස්වාස නවතින. එතකොට කාය සංඛාර නිරුද්ධ වෙනවා හතරවෙනි ධ්‍යානෙදී. දෙවනි ධ්‍යානෙදී වචි සංඛාර නිරුද්ධ වෙනවා. එතකොට ආකාසානාන්තයතන විඥානාන්තයතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන සංඥා වේදිත නිරෝධ කියනකොට චිත්ත සංඛාරිත් නිරුද්ධ වෙනවා. එතකොට මේ සංඛාර ජාති තුනම නිරුද්ධ වුණා සංඥා වේදිත නිරෝධ වෙනකොට. එතකොට මේ සංඛාර නිරුද්ධ වෙලා ඒ වෙලාවේ මම කියවනේ ඉස්සරලා කීවා හිත කියන්නේ ශාරීරික ක්‍රියාකාරීත්වය. හිත කියලා වෙනම දෙයක් නැහැ. එතකොට ඒ ක්‍රියාකාරීත්වය නැවතීමයි උතන උනේ. ඒ හිත කියන ක්‍රියාකාරීත්වය නැවතුණා. උපින් දෙනකොට. ඒ ක්‍රියාකාරීත්වයට තමයි ඔය සංඛාර කියලා කිව්වේ. ඒ ඉස්සලා චිත්ත සංඛාරකේ වේදනා සංඥා ඊළඟට විතක්ක විචාර තමයි මේ වචි සංඛාර කිව්වේ. ආස්වාස ප්‍රාස්වාස තමයි කාය සංඛාර කියන්නේ. එතකොට ඒ සංඛාර තුනම නැතිවීමක් තමයි එතනදි තියෙන්නේ. తాවකාලික නැවැත්තුවයි. එතකොට ඒ වෙලාවේ මොකක්ද තියෙන්නේ? දැනුමක් තියෙනවද මොකක්වත්? දැන් මල කඳේ මේ සංඥා වේදිත නිරෝධේ ලබාපු පුද්ගලයාගේ වෙනසකට තියෙන්නේ මල කඳේ ආයු උෂ්ණ කියන දෙකම නැහැ. නමුත් මේ පුද්ගලයාගේ තියෙනවා ආයු උෂ්ම. ඒ ආයු උෂ්ම කියන එක අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් ආයු කියන්නේ ඉංග්‍රීසියෙන් වචනයක් තියෙනවා මෙටබලිසම් කියලා. ඒ මෙටබලිසම් කියන එක තමයි ආයු කි. උෂ්ණ කිව්වේ ටෙම්පරචර් කියන එක ඉංග්‍රීසියෙන් කියනකොට. ඒ දෙකම එකට පවතින. ඒක ඒ දෙක නැත්තම් මැරිලා. දැන් එහෙම තත්වයකට හිත නැවැත්තුවා. ශරීරයේ පණ කියනවා නමුත් හිත නවත්තලා තියෙනවා. හිත කියන ක්‍රියාකාරීත්වය නැවැත්තුවා. එතකොට ඒක නවත්තපුවාම මොනවද දන්නේ? කිසිම දෙයක් දන්නේ නැහැ. දැනුමක් කියලාකත් නැහැ. ඥානයක් කියලා මොකක්වත් නැහැ. ඒ තත්වයට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අන්න අපි ඒක තේරුම් ගන්න. ඒ අවිද්‍යාව තත්වය කියන්නේ කිසිම දෙයක් දැනෙන්නේ නැති නොදැනුවත් තත්වය. එතකොට ඒ අවිද්‍යාවේ ඉඳලා ආයත් ආව මේ නේව සංඥා නාසඤ්ඤායතනෙ. ඒ නේව සංඥා නාසඤ්ඤායතනෙ එනකොට සංඥා වේදනා කියන ඒවා ඇති වෙනවා. ඒ සංඥා වේදනා ඇති වෙලා ඊට පස්සේ ආකින්චඤ්ඤායතනට ආවා. ඊට පස්සේ විඥානංචායතනට ආවා. ඊට පස්සේ ආකාසානංචායතනට ආවා. ඊළඟට හතරවෙනි ධානයට ආවා. ඊළඟට තුන්වෙනි ධානයට ආවා. ඊළඟට දෙවෙනි ධානයට ආවා. තුන්වෙනි ධානයට එනකොට ආස්වාස ප්‍රාස්වාස පටන් ගත්තා. එතකොට පළවෙනි ධානයට එනකොට විතක්ක විචාර පටන් ගත්තා. එතකොට අර අවිද්‍යාවේ ඉඳලා තමයි සංඛාර පටන් ගන්න. ඉස්සල්ලාම අවිද්‍යාවේ. ඒ අවිද්‍යා තත්වයේ ඉඳලා දැන් සංඛාර පටන් ගන්න. ඒ සංඛාර පටන් ගැනීමෙන් තමයි විඥාණය කියන එක ඇති වෙන්නේ. ඒ විඥාණය කියන එක ඇති වුණාම ඒ විඥාණයට පේන දේ තමයි නාම රූප කියන්නේ. දැන් ඔය මේ සම්ප්‍රදාය හැටියට නාම රූප කියන්නේ හිත කාය කියලා කියනවා. නමුත් නාම රූප කියන්නේ හිත කාය නෙමෙයි. නාම රූප කියන්නේ රූප කියන්නේ හිතේ ඇඳිච්ච රූපයක් කියන එක. නාම කියන්නේ ඒකට අපි නමක් දෙනවා. දැන් අපි ඇහැ අරනකොට අපිට යමක් පේනවා නම් ඒ ඔය පිට තියෙන දෙයක් නෙමෙයි පේන්නේ. අපේ හිතේ ඇඳිච්ච රූපයක් පේන. අන්න ඒකයි මේ පෙන්ලා දුන්නේ රූප කියලා. මේ දේවල් වලට නෙමෙයි රූප කීවේ. රූප කීවේ හිතේ ඇඳිච්චි රූපයක් කියන එක. ඒක කැමරාවකින් පින්තූරයක් ගන්නවා වගේ, පින්තූරය ගත්තාම කැමරාව ඇතුළේනේ පින්තූර තියෙන්නේ. ඒ වාගේ අපේ මේ ඔළුව ඇතුලේ තමයි මේ පින්තූරය ඇතුලේ. ඉතින් ඒක තමයි රූප කීවේ. නමුත් ඒ හැම රූපයකටම අපි නමක් දෙනවා. ඒ නම ඉදීමෙන් තමයි ඒක අඳුරගන්නේ මේ හවල් දේ කියලා. ඒ ඇඳිරීම තමයි නාම. එතකොට විඥානේ ඇති වෙනකොට නාම රූප තියෙනවා. එතකොට නාම රූප තියෙනකොට සලායතන තියෙනවා. මොකද සලායතන කියන්නේ? සලායතන කියන්නේ නිකම්ම මේ මේ ඇස් කන් ආසාදී නෙවෙයි. සලායතන කියන්නේ ඒ ඇහැට යමක් පේනවනම් ඒ ඒ ඒ ඒ ඒ පෙනීමම තමයි චක්කු ආයතන. එතකොට කනට ඇහෙනවා නම් ඒ ඇහිවීම තමයි සෝත ආයතන, ඥාන ආයතන, දිව ආයතන, කාය ආයතන. ඒ වාගේ මේ ආයතන. ඒ වාගේම මේ මනස කීවේ මේ මොළයේ ක්‍රියාකාරීත්වය කියවන්නේ. ඒ මනසෙන් ඇතිවෙන අදහස් ඇතිවීම තමයි එතන මනායතනය කියන්නේ. එතකොට මේ මේ අපි මේ ලෝකෙ කියලා යම් කිසි දෙයක් හැටියට අපි මේ පිට තියෙන දෙයක් වාගේ හිතාගත්තට ඇත්ත වශයෙන් මේ මුළු ලෝකෙම හිතේ ඇඳිච්චි රූපයක්. මම කියන එකත් හිතේ ඇඳිච්චි රූපයක්. අන්න ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට අපි තේරුම් ගත්තොත් සලායතන කීවේ මේ ලෝකෙම තමයි. ඒ නිසායි මේ බුදුරජාණන් වහන්සේ අර එක්කෙනෙක් දෙවි කෙනෙක් ඇවිදි ප්‍රශ්නයක් අහනකොට කීවේ ඉමාස්පින් ව්‍යාමත්තේ කලේබරේ ලෝකංච පඤ්ඤාපි ලෝක සමුදයංච පඤ්ඤාපි ලෝක නිරෝධං පඤ්ඤාති ලෝක විරෝධ ගාමිනී ප්‍රතිපද පඤ්ඤාති. අන්න ඒ විදිහට කීවේ මේ මුළු ලෝකෙම අපි හිතෙන් මවාගත්තු දෙයක්. ඒකයි මේ කීවේ. දැන් සමහර අය අහනවා මේ බුද්ධාගම අනුව මේ මේ ලෝකෙ මැව්වේ කවුද කියලා. දවසක් ඔහොම ප්‍රශ්නයක් අහලා මං කිව්වා මේ තමන්ම තමයි ලෝකෙ මැව්වේ කියලා. ඉතින් ඒ ගහගෙන ඉඳලා තව කෙනෙක් හිතුවා මේ මම මේ වැරදියට මේ කතා කරන්න කියලා එයා මට කතා කරන්න දුන්නේ නැහැ. නමුත් ඇත්ත වශයෙන් ඒක තමයි නියම උත්තරේ. අපේ හිතෙන් තමයි මේක මවන්නේ. මේ කාරණේ තමයි බුදුරජාන් වහන්සේ බුදු වුණයින් පස්සේ මේ කියාපු ගාථාවක් කියලා අපි අහලා තියෙනවා. අනේක ජාති සංසාරං සංදා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති කුමක්. මම මේ සංසාරේ ඇවිදිනකොට මේ මේ ලෝකේ මවාපු පුද්ගලයා හොයාගෙනයි මං ගියේ. ඒකයි කීවේ මේ ගහකාරක කියන්නේ ගෙවල් හදන වඩුවෙක් හොයාගෙන ගියා කීවේ මේ උපමාව. ගෙවල් හදන වඩුවෙක් හොයාගෙන ගියා නෙමෙයි, මේ ලෝකෙ මවාපු පුද්ගලයා හොයාගෙන ගියේ. නමුත් හම්බුනේ නැහැ කියලා. දෙවනි ගාථාවෙන් කියනවා ගහකාරක දිච්චෝසි මම දැක්කා නැවුම්කාරය. උන ගේහන්න කාසි අයසරයක් නම් මවන්නේ නැහැ. මොකද සබ්බේතේ පාසුකා බග්ගා ගහකුටං විසංකිතං. මේ මේ ගෙවල් හදන ගෙවල් පිහිටලා තියෙන අත්තිවාරමත් මං කඩලා දැම්මා. ඔය කණු කඩලා දැම්මා. ඒ වගේම මුළු ගේම බිඳ වැටුණා. එහෙම කියලා ඊළඟට කියනවා විසංකාර ගතං චිත්තං. මේ චිත්තය තමයි මේ සංස්කරණය කරන්නේ. සංකාර කියන්නේ සංස්කරණය කිරීම. එතකොට මේ චිත්තය තමයි සංස්කරණය කරන්නේ. තණ්හායන් කය මජ්ජගත. ඒ තණ්හාව සම්පූර්ණයෙන්ම නැති කෙරේ. ඒ තණ්හාව තමයි චිත්තය. ඒ තණ්හාවෙන් තමයි මේක සම්පූර්ණයෙන්ම යම් යම් දේවල් තියෙනවා කියලා හදාගන්න. ඉතින් අන්නේ කාරණේ. ඒ එතකොට මේ පටිච්චසමුප්පාදේ අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියන එක මේ ආත්ම තුනකට බෙදන්න අවශ්‍ය නැහැ. මේක එක මොහොතේ ඇති වෙන දේවල්. අන්නේ එකයි දැන් මම තීරුම් කෙරුවා. ඒක තීරුනේ නැත්නම් තව ප්‍රශ්න අහන්න පුළුවන්. මේක මම තව මම විස්තර කරන්න පුළුවන් අහුවොත් ප්‍රශ්න. ඒ නිසා කරුණා කරලා ප්‍රශ්න අහන්න.
ඔබ වහන්සේට බොහෝම පිං.
නේ තීරණාද?
එහෙමයි බන්ති තීරණා.
වෙන කවුරුවත් ඉන්නවද ප්‍රශ්න අහන්න? තව අපිට පැයක් විතර තියෙනවා. තව ඕන තරම් ප්‍රශ්න අහන්න පුළුවන්. ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙලා තියෙනවා. මං කියන දේවල් වලට විරුද්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. ඒක කමන්නේ ප්‍රශ්නයක් නෑ. ඒ ප්‍රශ්න කරපුවාම මං තේරුම් කරන්න. මට තේරෙන හැටියට. මට වැරදිලා වෙන්න පුළුවන්. මම ඒකත් පිළිගන්න ලෑස්ති. කවුරු හරි මට තේරුම් කරලා දුන්නොත් මේක වැරදි කියලා ඒක මම පිළිගන්න කැමතියි.
ආදරනේ ඇහෙනවද මං කතා කරන එක?
ඔව්.
මේ සිසිල කතා කරන මිනිස්සුන්ට තව ප්‍රශ්නයක් අහන්න කවර ලෑස්ති වෙනවා. අපි ඒ කට්ටියට පුළුවන් අවස්ථාව දෙමු එහෙනම්.
ඔව්.
හෙලෝ අවසරයි.
ඔව්.
ඇහෙනවද ස්වාමීන් වහන්ස?
ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා.
ස්වාමීන් වහන්ස මට දැනගන්න ඕනි වේදනා පත්‍ය සංකාර තණ්හා වේදනා පත්‍ය තණ්හා කියන තැන එන වේදනාවයි
ඔව්
රූප වේදනා සංඥා සංකාරා කියන තැන වේදනාවයි දෙකම එකක්ද කියන
ඔව් වේදනා කියන වචනේ අපේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනකොට එකම තේරුමකට තමයි පාවිච්චි කරන්නේ. ওই සමහර අය ඉන්නවා මේ තැන් තැන් වල වෙන වෙන තේරුම් වලින් පාවිච්චි කරනවා කියලා වචන. එහෙම කවදාකවත් අද විද්‍යාඥයෙක්වත් ඔය මේ දාර්ශනිකයෙක්වත් පාවිච්චි කරන්නේ නැහැ එහෙම වචන. ඒ පාවිච්චි කරන වචන එකම තේරුමකින් තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙන් වෙන් තැන් වල වෙන වෙන අදහස් දැම්ම වචන වලට කියලා කියන එක සම්පූර්ණ වැරදි කල්පනා. වචනයකට එකම තේරුමකින් තමයි බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ. පාවිච්චි කරන්නේ.
එතකොට උභාන්සේගේ වචන වලින් කියන්න පුළුවන් ද පස්සපච්චා වේදනා කියන එකේ මහත්යහපකටත් එක්කම තෙරුවන් සරණයි.
මොකද්ද?
පස්සපච්චා වේදනා ඒක කොහොමද වෙන්නේ? එතකොට ආයතනත් එක්ක පස්ස වේදනා ටික
මොකද්ද පස්ස කියන්නේ?
දන්නේ නැති හින්දා තමයි ඇවි හැමදෙරේ.
පස්ස කියන්නේ ඇස්පෙනීම පස්ස. කන් ඇහිම පස්ස. ඒ ස්පර්ශයක් කියන්නේ මේ අපි ඉංග්‍රීසියෙන් කියනවා ඒකට සෙන්ස් එක්ස්පීරියන්ස් කියලා. ඔය කොන්ටැක්ට් කියන වචනේ සම්පූර්ණයෙන් වැරදි. පස්ස කියන්නේ දෙකක් එකට හැප්පෙනවා කියන එක නෙමෙයි. පස්ස කියන්නේ ඇස් පෙනීම, කන් ඇහිම ඒව තමයි පස්ස. එතකොට ඒ ස්පර්ශය ඇති වෙනකොට ඇස් පෙනෙනවා නම් යම් කිසි වින්දනයක් ඇති වෙනවා. සුඛ වින්දනයක්, එහෙම නැත්නම් දුක් වින්දනයක්, එහෙම නැත්නම් දෙකම නැති වින්දනයක්. අදුක්ඛම සුඛ වින්දනේ. එතකොට මේ වින්දන තුන් જાතියක් තියෙනවා. එතකොට ඇසරියොත් ඒ ඇහැ පේනකොට වින්දනයකුත් එතනම තියෙනවා. ඒකයි පස්සපච්චා වේදනා කියන්නේ. තේමද? අස්පච්චා වේදනා කියන එකේ තේරුම ඒකයි. ඒ වේදනාව කියනකොට
දැන් අර කලින් අහපු මහත්තයා අහපු එකට මම සම්බන්ධ කරන්නේ බොහොම පින් මේටි කිව්වට දැන් ඒක අලුත් ඒ අදහස බොහොම හොඳ අර සෙන්ස් එක්ස්පීරියන්ස් කියන එක. දැන් එතකොට වේදනා ස්කන්ධ කියනකොට ඒක අපි අපි කොහොමද දැනගත යුත්තේ? තෙරුවන් සරණයි.
මේ ස්කන්ධ කියන වචනේ අපි තේරුම් ගන්න ඕනේ.
ඇහෙනවා මදි හාමුදුරනේ.
මං කියන එක ඇහෙන්නේ නැද්ද?
අඩුවෙන් දැන් ඇහෙන්නේ.
ආපෝ මං දන්නේ මොනවා කරන්නද කියලා. ඒකට මම ඉදින් මේ
ඈ
මොකද්ද කිව්වේ? මම කියන එක ඇහෙනවා
හැමදෙරේ. ඇහෙනවා තාම කොහොමකින් ඇහෙනවා හැමදෙරේ.
ඔව්. දැන් මේ දැන් මොකද්ද ආපු ප්‍රශ්නේ මේ? ස්කන්ධ නේද? ඔව් ස්කන්ධ කියන්නේ ගොඩක් කියන එකයි. අපි මේ ස්කන්ධ කියන වචනේ තේරුම ගොඩක් කියන. ඒ ගොඩක් කරනවා කියන්නේ එකතුවක්, එකතු කරනවා. මොනවද එකතු කරන්නේ? මම මගේ වින්දන එක මොහොතකදීම එකම වින්දනයයි තියෙන්නේ. ඊළඟ මොහොතදී තව වින්දනයක් තියෙනවා. ඊළඟ මොහොතදී තවත් වින්දනයක් තියෙනවා. ඊළඟ මොහොතදී තවත් වින්දනයක් තියෙනවා. මේ වින්දන ගොඩම ඔක්කොම එකව කරලා තමයි මම අතීත, වර්තමාන, අනාගත කියලා හිතන්නේ. තේරෙනවද? එතකොට මගේ මේ ශරීරය ගැන හිතනකොටත් එක එක මොහොතකදී ඇතිවෙන වින්දන මේ එකහුව කරලා තමයි මේ ශරීරයක් කියලා හිතන්නේ. ඒක හරියට මේ අපිට එකපාරට තේරෙන්නේ නැහැ. දැන් අපි දන්නවනේ දැන් චිත්‍රපටියක් බලන්න යනකොට ඒ චිත්‍රපටියේ මිනිස්සු එහෙම ඉන්නවා පේනවා, කතා කරනවා පේනවා, සින්දු කියනවා පේනවා. එහෙම පෙරුණට එතන මිනිස්සු එකෙක්වත් නැහැ එතන. එතන තියෙන්නේ මේ පින්තූර. පින්තූර එක පින්තූරයකට පස්සේ තව පින්තූරයක් එනවා, ඊට පස්සේ තව පින්තූරයක් එනවා, ඊට පස්සේ තව පින්තූරයක් එනවා. ඒ වගේ පින්තූර ගොඩක් එකවීමෙන් තමයි අපිට මේක පේන්නේ. ඒ වගේම තමයි අපි ඇහැ වැඩ කරන්නේ. එක මොහොතකදීම එක පින්තූරයක් ගන්න ඇහැ. ඇහැ කැමරාවක් වගේ වැඩ කරන්නේ. ඉතින් ඒවා ඔක්කොම එකව කිරීම කියන එකයි මේ කන්ද කියන වචනේ තේරුම. ස්කන්ධ කියන්නේ මේ මෙතන ගොඩක් කියන එක, එකතුවක්. අන්න ස්කන්ධ කියන එකේ තේරුම. තේරෙනවද? දැන් ඒ වගේ ස්කන්ධ පහක් ගැනයි අපි කතා කරන්නේ, පංචස්කන්ධය කියලා. නමුත් ඒ ස්කන්ධ පහම මගේ කරගන්නවා. ඒ මගේ කර ගැනීම තමයි උපාදානස්කන්ධ කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධ කියපුවාම ඒ අපි මේ මෙතන ස්කන්ධ ජීවේ මේ මේ යම් යම් දේවල් වලට නෙවෙයි, මේ හිතවිලි වලට. ඒවා තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන්නේ. රූප කියන්නේ මනසේ ඇති වෙච්ච රූපය. වේදනා කියවේ වින්දනය. සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන වින්දන. සඤ්ඤා කීවේ පේන දේ නැත්නම් ඇහෙන දේ. ඒ ඇහෙන සද්දේ පේන මේ යම්කිසි පාටක් පේනවා නම් ඒ පාට, නාහිත යම්කිසි ගඳක් දැනෙනවා නම්, ඉතින් ඒ වාගේ මේ ඒ දේට තමයි සඤ්ඤා කීවේ. සංඛාර කීවේ මේවා එකහු කරලා ගන්නවා, සංස්කරණය කරනවා. මේවා සංස්කරණය කිරීමෙන් තමයි අපි දෙයක් කරන්නේ. දෙයක් හැටියට මේ එකහු කිරීමෙන් තමයි මේ දේ හදන්නේ, අපි මනසෙන්ම හදන්නේ. එතකොට ඒ සංස්කරණය කරලා ඊළඟට වෙන්වෙන් වශයෙන් අපි දේවල් දැකීම තමයි විඥාන කියන්නේ. විඥාන කියන්නේ වෙන්වෙන් වශයෙන් දැකීම. මේ 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 කල්පනාව අද නවීන මනෝවිද්‍යාඥයෝ දන්නවා. මේක මනෝවිද්‍යාඥයෝ මේවා ගැන හුඟක් පර්යේෂණ කරලා හොයාගෙන තියෙනවා මේවා. අද ඔය සම්ප්‍රදාය කියන එනේ වගේ මේ වැරදි තියෙනවා කියන එක මේ මෙවගෙන් ඔප්පු වෙනවා. හවු තව මොකක්ද තියෙනවද? කල්පනා කරලා ප්‍රශ්න අහන්න හොඳට. මේකක්ම අහන ප්‍රශ්න වලට මට එතකොට උත්තර දෙන්න පුළුවන්. තේරෙන්නේ නැති අඩුපාඩුවක් තියෙනවා නම් ප්‍රශ්න අහපුවාම උත්තර දෙන්න පුළුවන්.
මට ස්වාමිනාගේ මට මේ ටයිප් එකෙන් නැත්නම් ප්‍රශ්නයක් අහලා වතුන වහන්සේ මේ ධ්‍යාන ගැන තව වහන්සේ කතා කරලානේ පළවෙනි ධ්‍යානය දෙවෙනි ධ්‍යානය ඒ වගේ තවදුරටත් විස්තර කරන්න පුළුවන්ද ඒ தත් වලට පැමිණෙන්නේ කොහොමද ඒ වගේ ප්‍රශ්නයක් අහලා එවලා තියෙනවා.
මොකක්ද ප්‍රශ්නේ?
ප්‍රශ්නේ වහන්සේ ධ්‍යාන සම්බන්ධයෙන් කතා කරලානේ පළවෙනි ධ්‍යානය.
ඔව්
ඒ වගේන තවදුරටත් විස්තර කරන්න පුළුවන්ද ඒ වාසේ தත් වලට පැමිණීම ගැන කතා කරලානේ පළවෙනි ධ්‍යානයට පැමිණුණාම
මොකක්ද ඉතින් කියන්නේ?
ඒක ගැන තව විස්තර කරන්න පුළුවන්ද කියලා තමයි අහලා තියෙන
ප්‍රශ්නේ. මේ නිකන් විස්තර කරන්න පුළුවන් කීවට මේ ඒක හරියේ ප්‍රශ්නයක් නෙවෙයිනේ.
පකිතන්නේ මේ දැනත්ත කලින් වහන්සේගේ දේශන වලට අහපු මේ ඇවිල්ලා හිටපු නැති කෙනේ. ඒකයි මම හිතන්නේ ප්‍රශ්නේ විතරක් මතුවලා
තියෙනවා. නෑ ඉතින් විස්තරේ කියන්න දෙයක් නෑ. මේ මේ පංච නීවරණ හිතෙන් අහක් පිරීමෙන් තමයි ධානයේට සම්වැදෙන්නේ. ඒ කියන්නේ පංචරීවරණ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච කියන විචිකිච්ඡා කියන පහක් තියෙනවා පංච නීවරණ. ඒවා තමයි මේ මං කිව්වේ මේ චිත්තාවේග කියලා. ඒ චිත්තාවේග ඉමෝෂන්, ඒ ඉමෝෂන්ස් නැති කිරීමෙන් තමයි ඒ ඉමෝෂන් හිතෙන් අහක් වෙනකොට තමයි මේ ධානාංග පහක් පහළ වෙන්නේ. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා. ඒ ධානාංග පහළ වුණාම තමයි පළවෙනි ධානයේට සම්වැදෙනවා කියන්නේ. පළවෙනි ධානයේ ඉන්නේ ඒක. ඒකෙන් දෙවෙනි ධානයේට යන්න නම් විතක්ක විචාර නවතිනකොට තමයි දෙවෙනි ධානයේට යන්නේ. එතකොට දෙවෙනි ධානයේ තියෙන්නේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තුනයි. එතකොට ඒකෙනොත් ප්‍රීති කියන එක අඩු වෙනකොට ඒක නැතුව යනකොට සුඛ ඒකාග්‍රතාව විතරයි ඉතුරු වෙන්නේ. ඒකට තමයි තුන්වෙනි ධානයේ ඉන්නේ. ඒ සුඛ කියන එකත් නැතුව යනකොට ඒකාග්‍රතාව උපේක්ෂා ඒකාග්‍රතාව. ඒකට හතරවෙනි ධානයේ ඉන්නේ. එතනින් එහාටත් යනකොට තමයි මේ ආකාසානංචයතන කියන සමාධිය තියෙනවා. ඒක ධානයක් නෙමෙයි. ඒක ආයතනයක්. අන්න ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. හතරවෙනි ධානයට එනකොට ධාන ඉවරයි. එතනින් පස්සේ එන්නේ ධාන නෙමෙයි ආයතන. ඒ ආයතනය කියන එකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ ධානය කියන එක මේ ඒ චිත්තේ ශාන්ත තත්වයකට එන එකයි ධ්‍යානය කියන්නේ. ඒ චිත්තේ ඇවිස්සීම එන්න එන්න අඩු වෙනවා. දැන් ඊළඟට මනස කියලා කෑල්ලක් තියෙනවානේ. ඒ මනස කියන එක එන්න එන්න අඩු වීම තමයි ආකාසානංචයතන, විඤ්ඤාණංචයතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නාසඤ්ඤායතන කියන්නේ මනස අඩු වීම. ඒ මනස අඩුවීමෙන් ඊළඟට අන්තිමටම අඩුවීම තමයි වේදනා සංඥා නැතිවීම. ඒක තමයි සංඥා වේදිත නිරෝධ කියන්නේ. එතකොට මනසේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම නැවතුණා. එතන. අනේ ඒක තමයි තේරුම. දැන් ඊට වැඩි මොකක්ද දැනගන්න ඕනේ?
ප්‍රශ්න තියෙනවා නම් අපේ ස්වාමීන් වහන්සේ වෙත යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා හැමෝගෙන්ම.
ආම්ද්‍රෝණේ මේ මම ප්‍රශ්නයක් අහනවා ලාස් වේගස් වලින්.
ආ
දැන් ඔබ වහන්සේ විස්තර කළා බුදුරජාණන් වහන්සේ බුදු වෙන අවස්ථාව වෙනකොට ඒ ක්‍රියාවලියේදී ධ්‍යාන වලට සමවැදුණා. ඊට පස්සේදී අවසානයේදී සංඥා වේදිත නිරෝධයට පත් වුණා. ඊට පස්සේ ආපහු සැරයක් ධ්‍යාන වලට සමවැදීගෙන ආපහු ආවා කියලා විස්තර කළා. මොකද හරියට අර මේ මිනිහක් සාමාන්‍ය පණ තියෙන කෙනෙක් සහ මල මිනිහක් අතර සම්බන්ධය සමාන කරමිනුයි ඔබ වහන්සේ විස්තර කළේ. එතකොට දැන් මේ අනිත් රහත් භාවයට පත් වුණු ඊට පසුව උන්වහන්සේගේ දේශනා අහලා රහත් භාවයට පත් වුණු අයත් ඔය ක්‍රියාවලියම ගත කරාද? එහෙම නැත්නම් ඊට වඩා කෙටි ක්‍රමයකින් ඒ තත්ත්වයට පත් වුණාද?
ඒක හොඳ ප්‍රශ්නයක්. මං ඒක උපමාවකට මේ උපමාවක් ගේන්න ඕන ඒක හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් පළවෙනි වතාවට මේ කැනඩාවට ওই මහත්මයා ආවනම් ඒ එනකොට මේ කැනඩාවේ අහවල් තැන්ට යන්න ඕන කියලා පාර දන්නේ නැහැ.
එහෙම
නමුත් කවුරු හරි දුන්නොත් මේ සිටියම මැප් එක. එතකොට මේ මැප් එක බලාගෙන යන්න පුළුවන් නේ?
එහෙමයි.
එතකොට නමුත් මේ මැප් එක ඇඳපු මිනිස්සයා කොච්චර මහන්සි වෙන්න ඕනද මේ මැප් එක හදන්න? අන්න ඒ වාගේ මේ පාරවල් හොයාගෙන ගිහින් මැප් එක හදාපු තැනත්තා තමයි බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාන් වහන්සේ මැප් එක හදලා ඉවර වෙලා මැප් එක දුන්නාම අනිත් අයට බොහොම ලේසි යන්න. මැප් එක තියෙනවනේ. ඒ වාගේ මේ ධර්මයේ ඉස්තරලා සම්‍යක් දෘෂ්ටියෙන් ධර්මයේ තේරුම් අරගෙන ඒ සම්‍යක් දෘෂ්ටිය තමයි මැප් එක. එතකොට ඒ සම්‍යක් දෘෂ්ටිය පාවිච්චි කරලා හරි පාරේ යන්න පුළුවන්. ඒ හරිපාරේ ගියාම තමයි මේ නිවනට එන්නේ. අන්න එහෙමයි ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට එක සැරයක් මේ කෙනෙක් ඇහුවා මේ සරියුත් හාමුදුරන්ගේ සූත්‍රයක තියෙනවා, මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක තියෙනවා ඒක. සරියුත් හාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා මේ කෙනෙකුට පළවෙනි ධ්‍යානයේ මේ හරි මොකක් හරි සමාධියක් තියෙන්න ඕනද මේ රහත් වෙන්න කියලා. එතකොට සරුත්ථාම්ද්‍රු පෙන්ලා දුන්නේ අඩුම ගානේ පළවෙනි ධ්‍යානෙට එන්න ඕන රහත් වෙන්න. පළවෙනි ධ්‍යානෙට ආවොත් මේ සම්‍යක් දෘෂ්ටිය හරියට තියෙනවා නම් පංචස්කන්ධය කියන්නේ මොනවද කියලා දන්නවා නම් ඒ පළවෙනි ධ්‍යානයේදී රහත් වෙන්න පුළුවන් සමහර අයට. සමහර අයට දෙවෙනි ධ්‍යානයේදී රහත් වෙන්න පුළුවන්. සමහර අයට තුන්වෙනි ධ්‍යානයේදී රහත් වෙන්න පුළුවන්. සමහර අයට හතරවෙනි ධ්‍යානයේදී රහත් වෙන්න පුළුවන්. සමහර අයට ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤාය. සමහර අයට සංඥා වේදිත නිරෝධයට ගිහිම්ම ආපහු වෙනකොට රහත් වෙලායි. ඒ එක එක නාගේ හැකියාව අනුව ඒක වෙන්නේ. එනවාද?
ඔව්. ගෝහන්සේට බොහොම කුසල.
වෙන ප්‍රශ්න තියෙනවද මොනවත්? තව අපිට හුඟක් වෙලා තියෙනවා. තව පැය භාගයකටත් වඩා තියෙනවා වෙලා. තව ප්‍රශ්න අහන්න.
අවසර ස්වාමීන් වහන්සේ ඇහෙනවද මාව?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ මම නැවතත් අර වේදනාව ගැන ප්‍රශ්නයක් තියෙනවා.
ඔව්.
ඔබ වහන්සේ කලින් ප්‍රකාශ කළ දින රූප වේදනා සංඥා සංකාර කියන තන්ට යනකොට වේදනාව කියන්නේ කැමැත්ත අකමැත්ත කියන එක.
නෑ නෑ මම එහෙම කිව්වේ නෑ. වේදනාව කියන්නේ කැමැත්ත අකමැත්ත නෙමෙයි. වේදනාව කියන්නේ සුඛ දුක්ඛ අදුක්ඛම අසුඛ කියලා වේදනා තුන් જાතියක්
තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ එතන රූප වේදනා සංඥා සංකාර කියන ඒ ටික ඇති වෙලා විඥානය ඇති වෙන තැන වේදනාව කියන්නේ කැමැත්ත අකමැත්ත නෙමෙයිද?
නෑ. වේදනා කියන්නේ ඕ.
එතකොට දැන් වේදනා පත්‍ය තණ්හා කියන තැන ඇති වෙන්නේ මේ කුමක්ද? එතනයි අතනයි තියෙන
කිසිම වෙනසක් නෑ, එකමයි. එකම වේදනා ගැන තමයි කතා කරන්නේ.
එතකොට කැමැත්ත අකමැත්තක් නෙවෙයි, එතකොට මේ විඥානය ඇති වෙන තැන වේදනාවයි තියෙන්නේ නේද?
නෑ නෑ, කැමැත්ත අකමැත්තක් නෑ. ඒවා උංග පස්සේ නේ ඒවා. කැමැත්ත අකමැත්ත කියන එක වේදනාවට තියෙන ආසාවයි අකමැත්තයි. ඒ කියන්නේ සුඛ වේදනාවට තියෙන ආසාව තමයි කැමැත්ත කියන්නේ. දුක්ඛ වේදනාවට තියෙන අකමැත්ත තමයි මේ ලෝභ දෝෂ මෝහ කියලා එහෙම කියන්නේ. අකමැත්ත තමයි දෝෂ.
දැන් විඥානයක් දක්වා එනකන් මේ තණ්හාවක් වෙලා නැහැ නේද ස්වාමීන් වහන්ස? විඥානේ ඇති වෙනකොට තණ්හාව වෙන්නේ විඥාණයෙන් පස්සේනේ.
ඒක එහෙම කියන්න බෑ.
දැන් ඔබ වහන්සේ මේ දැන් ඔබ වහන්සේ කියනවනේ මේ විඥාන මනෝ විඥාන මනෝ චිත්ත කියලා තුන් විදිහකනේ මනස කැඩුවේ.
ඔව්.
චිත්ත මනෝ විඥාන කියලා.
මනස කැඩුවා
නේද? මනෝ විඥාන කියලා.
මනස
කැඩුවේ.
ඔව්. ඔව් අපි සාමාන්‍ය
මනෝ විඥාන.
ඔව් 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 එහෙම තුනක් තියෙනවා. ඉතින් මොකක්ද කියන්නේ?
ඔව් එතකොට විඥාන කියන එක විඥාන කියන එකෙන් පස්සේ තමයි මනෝ එක්කහුව වෙලා තමයි චිත්තය හදන්නේ කියන විදිහ තමයි.
ආ ඒක හරි.
මම තේරුම් ගන්න.
ඔව් ඒක හරි.
එතකොට සවින්නාත් ඔව් එතකොට විඥාන දක්වා එනකොට අකුසලයක් වෙලා නැහැනේ. විඥානේ පහළ වෙනවා. විඥානේ රහතන් වහන්සේටත් විඥානේ තියෙනවනේ.
ඔව් ඔව්. විඥානේ ඔගේ ලකුසල් එන්නේ නැහැ.
ඔව්. එතකොට විඥානේ සිදු වෙනකොට වේදනාව ඇති වෙලා ඉවරයි.
ඔව් වේදනාව ඇති වෙලා ඉවරයි. ඔව්.
එතකොට ඒ වේදනාව තුල ඒ වේදනාව කොහොමද තණ්හාවට හේතු වෙන්නේ? අකුසලයක් වෙන්නේ නැත්තම්.
වේදනාව අකුසලයක් නෙමෙයි, අකුසලයේ වෙන්නේ තණ්හාව ආපුවාම. එහෙමයි. වේදනාව අකුසලයක් නෙමෙයි.
වේදනාව තුල කැමැත්ත අකමැත්ත කියලා වේදනාවෙන් පස්සේනේ තණ්හාව පෙන්වන්නේ.
ඔව්.
වේදනාව තුල කැමැත්ත අකමැත්ත අල්ලා ගැනීම තණ්හාවට හේතුව වේදනාවයි කියලා නිතරින්නේ.
ඔව් ඔව් හරි හරි. ඒ වේදනාවට ආසාවක් තියෙනවා නම් ඒ ආසාව තමයි අකුසලේ. වේදනාව නෙමෙයි අකුසලේ.
එහෙමයි.
ඈ
එහෙමයි එහෙමයි.
ඒ කැමැත්ත අකමැත්ත ඇති වෙන්නේ වේදනාවෙන් පස්සේ. ඒ කැමැත්ත අකමැත්ත තමයි අකුසලේ.
එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ මේක දැන් විඥානේ ඇති වෙලා මේ චිත්ත වෙනකන් නවත්තන්න ක්‍රමය කුමක්ද? චිත්ත ඇති නොවන්න.
දැන් ඉස්සරලා මං කියවන්නේ විඥානේ ඇති වෙන්නේ කියලා.
එහෙමයි.
විඥාන කියන්නේ ඇස් පෙනීම, කන් ඇහීම, ඒවා ඔක්කොම විඥාන.
එහෙමයි.
නේද? ඒ විඥානේ ඇති වෙන්න ඉස්සල්ලා රූප වේදනා සංඥා සංකාර තියෙන්න ඕනේ. ඒ සංකාරයෙන් පස්සේ තමයි විඥානේ ඇති වෙන්නේ. එතකොට රූප වේදනා සංඥා සංකාර ඇති වුණාන් පස්සේ තමයි විඥානේ ඇති වෙන්නේ. එතකොට ඒ විඥාණය ඇති වුණෙන් පස්සේ තමයි මනසෙන් කල්පනා කරලා අදහසක් මවන්නේ. එහෙමද?
එහෙමයි.
ඒ අදහස තමයි ධම්ම කියේ. මනෝ ධම්ම. එතකොට ඒ අදහස අනුව තමයි ආසාව ඇති වෙන්නේ අකමැත්ත ඇති වෙන්නේ. ඒක තමයි චිත්ත.
එහෙමයි.
තේරුණාද?
තේරුණා. එහෙමයි. බොහෝ පින් ඔබ වහන්සේට. ඒ වගේ මේ වැඩසටහන මෙහෙවන මේ ඇමරිකාවේ ඉඳන් මේ වැඩසටහන මෙහෙවන මහත්තයාටත් සිසුර මහත්තයාටත් බොහෝ පින් මේ කැපිටල් අසන්න සලස්වා දුන්නා. ඔබ වහන්සේට දීර්ඝායස ලැබේවා.
දැන් ඔය කොහේ ඉඳලාද කතා කරන්නේ? ලංකාවේ ඉඳලාද?
නෑ ස්වාමීන් වහන්සේ, මම මේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්
ඉඳලා
කතා කරන්නේ.
නම මොකද්ද? මොකද්ද නම?
ජයාල් කොඩිතුවක්කු.
ජයාල් කොඩිතුවක්කු. හොඳයි හොඳයි. අපි අඳුරගත්තු එක දැක්කේ නැති.
අපි ඔබ වහන්සේ හම්බෙන්න එන්න ඉන්නේ මේ මැලේසියාවට එන්න බලන්න.
හොඳයි හොඳයි හොඳයි. ඔස්ට්‍රේලියාවෙ ඉඳලා එන්න ළඟයිනේ මැලේසියාව.
එහෙමයි. වහන්සේට බොහොම පිං. ඔබ වහන්සේට
හොඳයි හොඳයි. පෙරුවන්
දීර්ඝාස ලැබේවා.
හොඳයි. දැන් වෙන ප්‍රශ්න තියෙනවද කවුරුවත් අහන්න?
ස්වාමීන් වහන්සේ, මේ මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. මේ සංකාරපත්‍ය විඥාන කින්තන, ඒ විඥානය කියන්නේ මනෝ විඥාණයටද?
සංකාරපත්‍ය විඥානං කීවේ ඒ විඥානේම තමයි. අමුතු විඥානයක් නැහැ. එකම විඥානේ තමයි. ඒ සංස්කාර දැන් රූප වේදනා සංඥා සංකාර කියනවනේ. ඒ සංකාරේ තමයි විඥානය ඇති වෙන්නේ.
එහෙමයි.
එතකොට මේ සංකාර කියන්නේ සංස්කරණය.
එහෙමයි. තේරුණා. බොහෝ පිං ඔබ.
ඇහෙනවා. මේ මොකද්ද සංගීතයක් ඇහුනේ? තව ප්‍රශ්න තියෙන එකක් අහන්න. දැන් තව වෙලා තියෙනවා. තව පැය භාගයක් තියෙනවා. තව අහන්න පුළුවන් ඕනතරම් ප්‍රශ්න.
කරකටියුතු ස්වාමීන් වහන්සේ, වහන්සේකින් ඉල්ලීමක් කරන්න පුළුවන්ද?
මොකද්ද ඉල්ලීම?
ඔබ වහන්සේ පසුගිය දේශනාවක සඳහන් කළා තණ්හාව නැති කිරීමට නම් පරිසරයේ වෙන දේ ගැන ගන්නා තීරණය වෙනස් කර යුතුයි කියලා. මේ ගැන පොඩ්ඩක් තේරුම් කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස?
මට තේරුනේ නැහැ මොකද්ද ඔය කිව්වේ කියලා.
ඔබ වහන්සේ පසුගිය දේශනාවක සඳහන් කරුවා තණ්හාව නැති කිරීමට නම් පරිසරයේ වෙන දේ ගැන ගන්නා තීරණය වෙනස් කළ යුතුයි කියලා.
පරිසරයේ වෙන දේද?
එහෙමයි.
ඒක හරි.
එතකොට ඒක ක්‍රමද? ඒ ගැන විස්තර කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස?
දැන් මම කීවේ ඉස්සරලා දැන් මම ඔය තුනක් ගැන කතා කරවනේ. විඥාන, මනෝ, චිත්ත. විඥානේ තමයි ඉස්සරලා ඇති වෙන්නේ. ඇස්පෙනීම, කන් ඇහිීම, ඒවනේ විඥාන කියන්නේ. එතකොට ඒ විඥානේ ඇති වුණාම මනසෙන් ඒවට තේරුම් දෙනවා. තේරුම් දීලා අදහසක් ඇති කරගන්නවා. මේ මම දැක්කේ අහවල් දේ. මේ මට මිනිසෙක් බැන්නා. මට නින්දා කෙරුවා. ඒ වාගේ අදහසක් ගත්තොත් එතනද තරහ යනවා. ඒ තරහ යන කෑල්ල තමයි චිත්ත. චිත්ත ඇවිස්සෙනවා. ඒ චිත්ත ඇවිස්සීම තමයි තරහ ගියා කියන්නේ. එතකොට ඒ මේ ඇති කරගත්තු අදහස අනුවයි ඒ චිත්ත ඇවිස්සුනේ. මේකයි ඒකේ තේරුම. ඉස්සරලා ඇහින් පේනවා, කනෙන් ඇහෙනවා. ඊට පස්සේ ඒක ගැන මනසෙන් කල්පනා කරලා මේ අදහසක් මවනවා. ඒ අදහස අනුව තමයි ආසාව හරි තරහ හරි බය හරි ශෝකය හරි ඇති වෙන්නේ. ඒකයි ඒකේ තේරුම.
ඒක වෙනස් කරන්න භාවනාවෙන්ද කරන්න පුළුවන්?
ඔව්. ඒක හොඳයි යහප ප්‍රශ්නේ. දැන් මම කියවනේ ඉස්සරලා ඇහෙන් කණෙන් ඇහෙනවා, ඊට පස්සේ අදහසක් මවනවා මනසෙන්, ඊට පස්සේ චිත්තය ඇවිස්සෙනවා. ඒ චිත්තය ඇවිස්සුනහම ඒ ඇවිස්සීම අනුව ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඒ ක්‍රියාව තමයි කර්මය කියන්නේ. එතකොට මේක නවත්තනකොට අපේට බුදුරජාන් වහන්සේ පෙන්නලා දුන්නේ ඉස්සල්ලා කරන්න තියෙන්නේ ක්‍රියාව නවත්තන්න. ඒ කර්මය කියපු ක්‍රියාව නවත්තනවා. ඒ ක්‍රියාව නැවතීම තමයි ඔය සිල් රකින්නවා කියන එකේ තේරුම. දැන් පංචශීලයෙන් කරන්නේ තරහ ගියත් සතුන් මරන්න එපා, අනුන්ව හිංසා කරන්න එපා, අනුන්ව කරදර කරන්න එපා. ඒකයි මේ මේ පානාති පාතා කියන එකේ තේරුම. අනිත් එක යම් කිසි දෙයක් ගන්න හිතුනොත් ගන්න එපා. ඒකයි මේ හොරකම් කරන්න එපා, මේ අදින්නාදාන කියන එකේ තේරුම. ඊළඟට කාම ආසාවක් ඇති වුණොත් ඒ ආසාව අනුව ගිහින් ක්‍රියා කරලා එතනත් අනුන්ව හිරිහැර කරන්න එපා කියන එකයි කාමේසු මිච්ඡාචාර කිව්වා. ඒ වගේම වචන පාවිච්චියේදී බොරු කියන්න එපා, කේලම් කියන්න එපා, පරස වචන කියන්න එපා, සම්ප්‍රප්පලාප එපා කියලා ඒ කියන්නේ තීරණත් ඒකයි. ඒ අර තරහ ගියත් ආසාවක් ආවත් ඒ අනුව ක්‍රියා කිරීම නවත්තන්න ඕනේ. ඒක තමයි සීලය කියන්නේ. එතකොට ඉස්සල්ලාම කරන්නේ සීලය. ඊට පස්සේ තමයි ඒ තරහ කියන එක, ඒ හිත ඇවිස්සීම නවත්තනවා. හිත සාන්ත තත්වයට ගේනවා. ඒක තමයි සමාධිය කියන්නේ. එතකොට ඒ සමාධිය කෙරුවෙන් පස්සේ හිත ධර්මකට සාන්ත තත්වයකට ආවෙන් පස්සේ, ඒ කියන්නේ පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ වුණත් වෙන්න පුළුවන්. ඒකට පස්සේ තමයි අර කල්පනා කරන අදහස් වෙනස් කරන්නේ. ඒකට තමයි විපස්සනා භාවනාව කියන්නේ. අර සමාධිය ඇති කරන හිත සාන්ත තත්වයට ගේන එක තමයි සමත භාවනාව කියන්නේ. විදර්ශනා භාවනාව කියවේ අදහස වෙනස් කිරීම. ඒ අදහස වෙනස් කිරීමෙන් මේ අර හිත ඇවිස්සීම සම්පූර්ණයෙන්ම නවතිනවා. ඒකට තමයි රහත් වෙනවා කියන්නේ. දැන් තේරෙනවද? තව මොනවා හරි තියෙනවා නම් ප්‍රශ්න අහන්න, තව වෙලා තියෙනවා.
ස්වාමීන් වහන්සේ මේ තව ප්‍රශ්න ඉදිරිපත් වෙනකන් ඔබ වහන්සේට පුළුවන්ද මේකට තව දුරටත් යමක් ඉකුතු කරන්න?
දැන් ඉතින් විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මේ අපි මේ විශේෂයෙන්ම අද කතා කරුවේ මේ නිරෝධ සත්‍ය ගැන. ඒ නිරෝධ සත්‍ය කියන්නේ නිවන. ඒ තණ්හාව නැති කිරීම. ඒ තණ්හාව නැති වුණාම නිවන කියන්නේ මොකද්ද කියන එක. අද හුඟක් දෙනෙක් නිවන කියන එක මොකද්ද කියන එක තේරුන්නේ නැහැ. ඒ හිතේ නිශ්චලතාවය තමයි නිවන කියන්නේ. හිත නිවීම. හිත නිවීම කියන එක තමයි හිතේ නිශ්චලතාවය. ඒ හිතේ නිශ්චලතාවය ඇති කරගන්න තමයි මේ උත්සාහ කරන්න තියෙන්නේ. මොකද නිතරම අපේ හිත ඇවිස්සෙනවා. ඒ ඇවිස්සෙන්නේ මොකෙන්ද? ඇහැට පේන දේවල් වලින් හිත ඇවිස්සෙනවා. කනට ඇහෙන ශබ්ද වලින් හිත ඇවිස්සෙනවා. නාහයට දැනෙන ගඳ සුවඳ වලින් හිත ඇවිස්සෙනවා. දිවට දැනෙන රස වලින් හිත ඇවිස්සෙනවා. ශරීරයට දැනෙන ස්පර්ශ වලින් හිත ඇවිස්සෙනවා. ඒ හිත ඇවිස්සෙන එක තමයි ආසාවක් ඇති වෙනවා, අකමැත්තක් ඇති වෙනවා කියන එකේ තේරුම. ඒ ආසාවෙන් අකමැත්තෙන් තමයි හිත ඇවිස්සෙන්නේ. නමුත් ඒ හිත ඇවිස්සෙන්නේ විශේෂයෙන්ම අපි ඒ දකින දේ, ඇහෙන දේ, නාහිත දැනෙන දේ, දිවට දැනෙන දේ, ශරීරයට දැනෙන දේ ගැන වැරදි පිළිවෙලට අදහස් මැවීමෙන් තමයි මේ ඒක වෙන්නේ. ඒ කියන්නේ ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය. ඒ මිත්‍යා දෘෂ්ටිය නිසා තමයි ආසාව ඇති වෙන්නේ. වැරදි පිළිවෙලට ඒක ගැන හිතාගන්න. ඒ මිත්‍යා දෘෂ්ටිය නැති කරන්න නම් ආර්ය අෂ්ටාංග මාර්ගේ ගමන් කරන්න ඕනේ. දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන හැටි තමයි ඊළඟ සැරේට අපි කතා කරන්නේ. දැන් ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ මේ කොහොමද මේ තණ්හාව නැති කරන්නේ කියලා. තණ්හාව නැති කරන ක්‍රමේ ඒකට මේ පියවර 8ක් තියෙනවා. ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. පළවෙනි පියවර තමයි සම්‍යක් දෘෂ්ටිය. ඒ සම්‍යක් දෘෂ්ටිය ඇති කරගෙන තමයි ඊළඟට ක්‍රියා කරන්න පටන් ගන්න. ඒක අපි විස්තර කරනවා අනිත් සැරේ. ඉතින් ඒ විදිහට දැන් ඒව ඔක්කොම කියන්න අවශ්‍ය නැහැ. අනිත් සැරේ ඒක අහුම්කන් දුන්නාම ඒක ඇල්ල විස්තර කරලා අපි තේරුම් කරමු.
මේ සම්මාද වහන්සේ මිට කලින් තාවත්ම තේරුමක් තියෙන වැදගත් දෙයක් කිව්වා. මේ අලුත් නගරයකට යන කෙනෙක්ට එතනින් දැන් ගමන් කරන්න වෙන කෙනෙක් හදපු සිතියමක් තියෙනවා නම් ලේසි කියලා.
ඔව්.
වහන්සේ කිව්වා මේ බුදුරජාණන් වහන්සේ සිතියම අපි වෙනුවෙන් හදලා දීලා තියෙනවා මහන්සි වෙලා අපිට තියෙන එකේ ගමන් කරන්න කියලා.
ආනයි.
ඉතින් දැන් ඒකම එකක් තමයි දැන් සිතියමක් අරගෙන ගමන් කරන කෙනෙකුට ඒ සිතියම ඇත්තද නැත්තද කියලා දැනගන්න පුළුවන්. අපි හිතමු දැන් යම් කිරි නගරයක ඉන්න ටික දුරක් යනකොට එයාට පාරවල් පේනවා. ඒ පාරවල් ඒ සිතියම තියෙනවනේ. එයා දන්නවා මේ හරි මාර්ගයක තමයි ගමන් කරන්න කියලා.
ඔව්. එයාට
ඒක මේ බලා ගන්න පුළුවන්. ඉතින් අපේ බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයක් මං හිතන්නේ එහෙම දෙයක්.
ඔව්.
ඉතින් ඒක සම්බන්ධයෙන් බුදුන් වහන්සේ මොකද කියන්නේ?
නෑ වැඩි කියන්න දෙයක් නෑ. ඒ කාරණේ ඇත්ත. දැන් අපි ගමන් කරන්න පටන් ගත්තාම තමයි මේක තව තවත් පැහැදිලිවට පේන්නේ අපට. මේක පාර හරි කියන එකත් පේනවා. ඒ වගේම මේ පාර මොකද්ද කියන එකත් අඳුර ගන්න පුළුවන් වෙනවා. ඒ
පාරේ මාර්ගයේ තියෙන මයිල්ස්ටෝන්ස් මොන වගේ දේවල්ද මාර්ගය ගමන් කරන කෙනෙකුට හඳුනා ගන්න පුළුවන් වෙනවා? උවහන්සේ කියන විදිහට අර කිව්ව ඥාන සත්‍යයන් වෙන්න පුළුවන්ද?
ඔව්. ඉතින් ඒ පාර දැන් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව ඒවා ඔක්කොම මේ ඉස්සෙල්ලා මේ මතක තියාගන්න හොඳට කටපාඩම් කරගන්න ඕනේ අඩුම ගානේ. ඉස්සෙල්ලා යන්න තියෙන්නේ පළවෙනි පියවර තමයි සම්‍යක් දෘෂ්ටිය ලබා ගැනීම. හරියට තේරුම් ගන්න ඕනේ. දැන් අද හුඟක් දෙනෙක් කරන්නේ මොකවත් තේරෙන්නේ නැතුව ගුරුවරයෙක් හොයාගෙන ගුරුවරයා කියන හැටියට අන්ධභක්තියෙන් ගමන් කරනවා. ඒ ගුරුවරයා කියන හැටියට අන්ධභක්තියෙන් ගමන් කරුවට එයාට තේරෙන්නේ නැහැ කොහේ යනවාද කියලා. හරියට මේ අන්ධයෙකුට මේ අතින් අල්ලගෙන පාර පෙන්නනවා වගේ. ඉතින් අන්ධයත් යනවා මෙයා කියන්නේ හරි පාරේ කියලා. නමුත් සමහර විට ගිහින් ඉතින් ගිනිගොඩකට ගිහින් දාන්න හතරක් දන්නේ නැහැ. ඒක බුදුරජාන් වහන්සේම ඔය උපමාවම පෙන්නලා පෙන්නවා. මම උගන්වන්නේ ඔය ක්‍රමෙට නෙවෙයි. ඒ අන්ධයෙකුට පාර පෙන්නන ක්‍රමේ ඒක නෙවෙයි. මම කරන්නේ මේ හොඳ සල්ලි වෛද්‍යවරයේ කැවදින් ඇහැට සල්ලි කර්මයක් කරලා ඇහැ පේන්න සලසනවා නම් එතකොට තමන්ටම පාර හොයාගෙන යන්න පුළුවන්. ඒ වගේ තමයි මේ සිටියම ඇප් එක දෙනේ. ඒ විදිහට සම්‍යක් දෘෂ්ටිය දුන්නහම එයාට තනියම හොයාගෙන යන්න පුළුවන් පාර. එතකොට ගුරුවරයෙ පස්සේ යන්න ඕන නෑ මේක. අන්න ඒකයි මේ බුදුරජාන් වහන්සේගේ ක්‍රමේ ගන්නන ක්‍රමේ. අන්න ඒක හරියට තේරුම් ගත්තොත් අපි සම්‍යක් දෘෂ්ටිය ඇති කරගෙන තමයි මේ ගමන යන්න ඕනේ. පාර දන්නෙත් නැතුව ඒක හරියට මේ මැප් එකක් අරගෙන පාර හොයාගෙන යනවා වගේ තමයි. එහෙම නැතුව පාර හොයාගන්න බෑ.
අම්ද්‍රණි තව ප්‍රශ්නයක් මට මේ ලාස් වේගස් වලින් අහන්න තියෙනවා.
ඔව්.
ඒක ටිකක් අම්ද්‍රණි ඔබ වහන්සේ අද දේශනා කළ ධර්මයට ටිකක් බාහිරයි. දැන් කරුණා, කරුණා මෛත්‍රී කියන දෙකත් ඒ වගේම මුදිතා උපේක්ෂා කියන දෙකත් මට ඒතරම් පැහැදිලි වෙන්නේ නැහැ වෙනසක් තියෙන විදියට. කරුණා මෛත්‍රී මුදිතා උපේක්ෂා ඒ දෙකම එක වගේ මට නිකන් ඇඟෙන්නේ. ඒක ඔබ වහන්සේ විසින් පැහැදිලි කරනවා නම් බොම්පින්.
දැන් ඉස්සල්ලාම තේරුම් ගන්න ඕනේ මේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන්නේ හිතවිලි හතරක් නෙමෙයි. මේක එකම මානසික තත්වයක්. ඒකේ පැති හතරක්. එකම මානසික තත්වයේ පැති හතරක්. මෛත්‍රිය කියන්නේ මේ පැතිරවීමක්. සියලු සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සූපත් වෙත්වා කියලා මේ මුළු විශ්වයේම පතුරවනවා. තවත් එහාට යන්න තියෙනවා නම් ඒ දිහාටත් යවනවා. මේකේ සීමාවක් නැතුව උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර ඒවා අතරේ හැම පැත්තෙම පතුරවීමක් තමයි මෛත්‍රී කියන්නේ. ඊළඟට කරුණාව කියලා කියන්නේ ඒ මෛත්‍රියේ ගැඹුර. කොච්චර අනුන් ගැන සලකනවද? සියලු සත්වයින්ටම කොච්චර තදේට මෛත්‍රී කරනවද? අන්නේ ගැඹුර. ඒ ගැඹුර තදේ සම්දේට ගැඹුර ආපුවාම මම අනුන් කියන ભેදේ නැති. මේ ඉන්නේ මම අර අනුන් කියලා මේ ભેදයක් නැහැ. ඒක හරියට මම තමන්ගේ දරුවා ගැන හිතනවා. මම දරුවා ගැන හිතනකොටත් ඒ වගේ තමයි. ඒ කිසිම වෙනසක් නැහැ. මම අනුන් කියලා. අන්නේ ඒ වාගේ ගැඹුරට තමයි මේ කරුණා කියන්නේ. එතකොට ඒ ගැඹුර හොඳට මේ මම අනුන් කියන ભેදේ නැති වෙනකොට මොකද්ද වෙන්නේ? මම කියන හැඟීම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. සියලු සත්‍යෝ කියන හැඟීම මිසක් මම කියන හැඟීම නැතු වෙනවා. ඒ මම කියන හැඟීම නැති වෙනකොට දුක නැතු වෙනවා. ඒ මොකද දුක කියන එක ආත්මార్థකාමී හිතවිල්ලක් උඩයි තියෙන්නේ. මට අරක නැහැ, මට මේක නැහැ, මට මේ කරදරයි. ඒ මම කතාවක් තමයි තියෙන්නේ, මට කතාවක් තමයි තියෙන්නේ දුක කියන එක. එතකොට මේ විදිහට හිත මේ මම කියන හැඟීම නැතු ගිය හැටි දුක නැතු වෙනවා. දුක නැති වුණාම හිතේ ඇති වෙන සතුට. ඒ හිතේ ඇති වෙන සතුටට තමයි මුදිතා කියන වචනේ යෙදි. අනේක තේරුම් ගන්න. එතකොට මේ මුදිතාව කියන එක මේ ඩාන්ස් නටන සතුටක් නෙවෙයි. මේක හිතේ සාන්ත තත්වයක්. ඒ හිතේ සාන්ත තත්වය ආපුහාම මේ පිට දේවල් වලින් සැප ලබන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ කියන්නේ ලාභ, යස, ප්‍රශංසා, සැප ඒවා පස්සේ ගමන් කරන්නේ නැහැ. සැප හොයන්නේ. අලාභයක් වුණාට දුක් වෙන්නේ නැහැ. ආයස වුණාම දුක් වෙන්නේ නැහැ. නින්දා කෙරුවට දුක් වෙන්නේ නැහැ. දුකක් ඇති වුණාට, වේදනාවක් ඇති වුණාට දුක් වෙන්නේ නැහැ. ඒ විදිහට හිතේ සාන්ත තත්වයකට ආපුවාම හිත අරමුණු වෙලා තියෙන්නේ පිටට නෙමෙයි ඇතුළට. ඒ ඇතුළට හිත යොමු කිරීම තමයි උපේක්ෂා කියන්නේ. උපේක්ෂා කියන්නේ ඔය මධ්‍යස්ත කියන කතාව නෙමෙයි. උපේක්ෂාව කියන්නේ හිත ඇතුළට යොමු වෙලා තියෙන. පිටට යොමු කරලා නැහැ සැප හොයන්නේ. මොකද සැප දැන් විඳිනවා. ඒ විඳින නිසා හිත තැන්පත්ව තියෙන්නේ ඇතුළට යොමු වෙලා තියෙන්නේ. ඇතුළට යොමු වෙනකොට ඇතුළ පේනවා. ඒ ඇතුළ පෙනීම තමයි උපේක්ෂා කියන්නේ. උප ඉක්කති. උප කියන්නේ ඇතුළ, ඉක්කති කියන්නේ දකින්න. ඒ ඇතුළ දකින්නවා කියලා මොකද්ද දකින්නේ? ඒ දකින්නේ පංචස්කන්ධය කියන එක. ඒ පංචස්කන්ධය තමයි දකින්නේ. ඒ පංචස්කන්ධය හරි විදිහට දැකපුවාම ආත්ම දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම නැතු වෙනවා. මම ඉන්නවා කියන දෘෂ්ටිය නැතු වෙනවා. ඒ මම ඉන්නවා කියන දෘෂ්ටිය නැතිවීමෙන් තමයි රහත් වෙන්නේ. එතකොට ඒ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන්නේ ඇත්ත වශයෙන් රහතන් වහන්සේගේ හිතවිල්ල. නැත්තම් බුදු කෙනෙකුගේ හිතවිල්ල. ඒකයි ඒකට බ්‍රහ්ම විහරණය කියලා කියන්නේ. බ්‍රහ්ම කියන්නේ මහා බ්‍රහ්මයා කියන එක. නමුත් බුදුරජාන් වහන්සේ බ්‍රහ්ම කියන වචනේ පාවිච්චි කරුවේ බුදු කෙනෙකුට. ඒකයි බ්‍රහ්ම විහරණය කියපුවාම ඒ උතුම්ම විහරණය, උතුම්ම හිතවිල්ල තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා. ඒ එකම හිතවිල්ලේ තියෙන පැති හතරක්. දැන් තේරුණාද?
එහෙම හම්බුනේ. ඒක ගොඩක්ම පැහැදිලි.
වෙන ප්‍රශ්න නැහැ නේ? දැන් අද වෙලාව දැන් ඉවර වෙගෙන ඉන්නේ. තව මිනිත්තු 6යි තියෙන්නේ. දැන් ඒ විදිහට අද මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් විශාල පින් රාශියක් ඇති කරගත්තා. ඒ වගේම ධර්ම ඥානය ඇති කරගත්තා. මේ පින්වල බලයෙන් මේ සියලු දෙනාටම, අසාගෙන ඉන්න සියලු දෙනාටම නිරෝගී සුව ලැබේවා. ඒ වගේම මේ පින්වල බලයෙන් සියලු සංසාර දුකින් මිදී අමා මහ නිවන් සුව ලැබේවා කියලා
සාදු.
ඒ වගේම භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවීන සදා සත්‍ති භවන්ති. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සත්‍ති භවන්ති. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සත්‍ති භවන්ති.
සාදු සත්‍ය.